මූලාසනය සඳහා ගරු මන්ත්‍රීවරයෙක්ගේ නමක් යෝජනා කරන ඉල්ලා සිටිනවා.
අද මේ වල අවස්ථාවේදී මූලාසනය සඳහා අජිත් රාජපක්ෂ මන්තුමාගේ නම මම යෝජනා කරනවා.
ස්ථිර කිරීම.
විවේකයෙන් පසු විවාදය ආරම්භ කිරීම සඳහා ගරු අමරකීර්ති අතුකර ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
මූලාසනය හොබවන ගරු අපේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ ජනතාවට ඉතාම වැදගත් අමාත්‍යංශ කිහිපයක වැසියසේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන් මතක් කරන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය ඉදිරි දැක්ම වැඩපිළිවෙල ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් කරා යන ගමනේදී මහමාර්ග අමාත්‍යංශයේ සම්පූර්ණ වගකීම අතිදක්ෂ අමාත්‍යවරයෙක් වන ජෝන්ස්ටන් ෆර්නාන්ඩෝ අමාත්‍යතුමාටත් නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යතුමාටත් ලබා දීලා මේ මාර්ග සංවර්ධන වැඩපිළිවෙල ඉතා සාර්ථකව කරගෙන යන අවස්ථාවක අපි දැක්ක විපක්ෂයේ කබීර් හසින් මන්ත්‍රීතුමා කතා කරපු අවස්ථාවේදී අපේ මහින්ද රාජපක්ෂ යුගවල කිසිම දෙයක් නොකරපු රජයක් විදිහට තමයි එතුමන්ලා කරුණු ඉදිරිපත් කරේ. අපි දන්නවා හිටපු අග්‍රාමාත්‍යවරයෙක් විදිහට හිටපු ජනාධිපතිවරයෙක් විදිහට මහමාර්ග අමාත්‍යවරයා විදිහට මාර්ග පද්ධති තුළ මංහිතන්නේ සුවර්ණමය අවස්ථාව උදා වුණේ වසර 30ක කුරිර යුද්ධය අවසන් කරලා වේගවත් සංවර්ධන ගමන ආරම්භ කරේ ගරු මහින්ද රාජපක්ෂ වත්මන් අග්‍රාමාත්‍යතුමාගේ කාල සීමාවේ කියන එක මේ අවස්ථාවේ අපි සිහිපත් කරන්න ඕනි. යුද්ධයෙන් බැටකාපු ජනතාවක් ජීවත් වෙන මායින් ගම්මානවල ජනතාව එදා කාපට් මාර්ගයක් දුටුවේ නැහැ. කාපට් මාර්ගයක් දකින්න කොළඹ කුරුඳුවත්තට එන්න වුණා, නුවරට එන්න වුණා, නගරේ තමයි මේ කාපට් මාර්ග පද්ධතිය තිබුණේ. නමුත් ගමට කාපට් මාර්ගයක් එනවා කියන එක සිහිනයක් වෙලා තිබිච්ච අවධියක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ වගකීම බාර අරගෙන අධිවේගී මාර්ග ක්‍රියාදාමය ආරම්භ කරලා ගම්මානවලට කාපට් මාර්ග ගෙනීමේ ව්‍යාපෘතිය ආරම්භ කරලා දැවැන්ත මුදල් කන්දරාවක් මේ දිස්ත්‍රික්කවලට ලබලා දුන්නා. ඒ තුළින් අපි සතුටු වෙනවා අද විපක්ෂය අවුරුදු 5ටම කොළොන්නරුව දිස්ත්‍රික්කයේ රන් මාවත් ව්‍යාපෘතිය තුළින් ඉටු කරලා තිබුණේ කිලෝමීටර් 22.8ක් පමණයි. ඒ නිසා වත්මන් රජයේ ගරු අග්‍රාමාත්‍යමයේ කාල සීමාව තුළ අපි දැක්කා ඓතිහාසික දකුණු දළදා වහන්සේ වැඩ සිටින සෝමාවතියේ චෛත්‍යරාජන් වහන්සේ වැඳපුදා ගැනීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගමන් කරන මාර්ගය මම හිතන්නේ කිලෝමීටර් 42ක මාර්ගය ලංකාවේ දිගම කොන්ක්‍රීට් මාර්ගයන් කිලෝමීටර් 14ක් කොන්ක්‍රීට් කරලා මිලියන 2933.3කින් සම්පූර්ණයෙන්ම කාපට් කරලා මේ මාර්ගය ජනතා ඉදිරිපත් කරලා දුන්නා. එතනින් එහාට ගිහිල්ලා සේරුවිල සෝමාවතිය මාර්ගය ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විදිහට බැසිල් රාජපක්ෂ මැතිතුමා කිලෝමීටර් 34.5ක් මිලියන 500ක් වියදම් කරලා ග්‍රෙවල් කරලා ඒ කාල සීමාව තුළ ආරම්භ කරලා දුන්නා. අපි සතුටු වෙනවා වත්මන් මහමාර්ග අමාත්‍යතුමා ගිය සතියේ වැඩ ආරම්භ කරා සේරුවිල සෝමාවතිය මාර්ගය සම්පූර්ණයෙන් කාපට් කරන සඳහා මිලියන 248ක මුදලක් වෙන් කරලා වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. එනිසා භූමිය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන අමාත්‍යවරයෙක් විදිහට ජෝන්ස්ටන් ෆර්නාන්ඩෝ අමාත්‍යතුමත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඇමතුමත් කොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාර්ග ටික හදන්න, පාලම් ටික හදන්න, ග්‍රාමීය මාර්ග ටික ගොඩනගන්න සුවිශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඒ පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපිට මතකයි මහින්ද රාජපක්ෂ මැතිතුමා 2016 වසරේ මැල්සිරිපුලත් ගලේවලත් අතර ඕමාරගොල්ල ප්‍රදේශයේදී පැඹුල් අධිවේගී මාර්ගයට මුල්ගල තිබ්බා. නමුත් මේක යහපාලන ආණ්ඩුව ඉටු කරේ නැහැ. අද යුගයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ නායකත්වයේ හිටියනම් අද යාපනයේ දක්වා අධිවේගී මාර්ගයකින් ජනතාවට ගමන් කරන්න පුළුවන් පහසු ඝණ්ඨික ලබා දෙන රජයක් තියෙන්න තිබුණා. නමුත් රටේ අවාසනාවට එහෙම යුගයක් උදා වුණේ නැහැ. අපි දන්නවා දැන් මධ්‍යම අධිවේගී මාර්ගය දඹුල්ල දක්වා කිලෝමීටර් 57ක් ඉදිකරන්න මෙවර අයවැයෙන් මූලික කටයුතු සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. ඊට අමතරව ඒ දඬු වැල් පාලම් වෙනුවට නව පාලම් ඉදිකරන විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දීර්ඝ කාලයක් ජනතාව ඉල්ලපු ඉල්ලීම් තමයි කුවක්ගහ උල්පත පාලම, සමගිපුර පාලම මේ සඳහා කෝටි 10ක ප්‍රතිපාදන මුදලක් වෙන් කරලා දීලා ඉතා සාර්ථක වේ ව්‍යාපෘතින් කරන අතරේ ජොන්ස්ටන් ෆර්නාන්ඩෝ අමාත්‍යතුමා පෞද්ගලිකවම ඇවිල්ලා ගොවි ජනතාව හමු වෙලා ඒ ඉදිකිරීම පිළිබඳ සොයා බලලා කටයුතු කිරීම පිළිබඳ අපේ ගෞරවය අපි මේ අවස්ථාවේ පිරිනමන්න ඕනේ. ඒ වගේම පොළොන්නර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 8ක් තියෙනවා. මේ අටට ව්‍යාපෘති 410ක් සඳහා
මිලියන 2 කාලයක්
තියෙනවා. වෙන් කරලා ජනතාවගේ ග්‍රාමීය මාර්ග ටික හදන්න අවශ්‍ය සියලු දේ කළා තියෙනවා. මං ගරු ජොන්ස්ටන් ෆර්නාන්ඩ අමාත්‍යතුමාගෙන රාජ්‍ය අමාත්‍යතුමාගෙන තිරලනවා පොළොන්නරුව මඩකලපුවදී වෙන මාර්ගයේ ඉතාමත් අනතුරු සිදුවන ස්ථානයක් තමයි. ඒ වගේම ජීවිත ගණනාවක් නැති වුණු ස්ථානයක් තමයි මනම්පිටිය පාලම දෙපැත්තෙන් තියෙන කොටලීය පාලම සහ අනිත් පාලම. මේ පාලම කඩිනමින් ඉදිකරලා දෙන්න කියන එකත්, ඒ වගේම සමගිපුර කුඩාගම පාලම් ටික SDNCC ආයතනය අරන් තියෙනවා, ඒක ඉදිකිරීම කටයුතු ඒක වේගවත් කරලා දෙන්න කියන එකත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම අමාත්‍යංශයක් විදිහට ප්‍රවාහන අමාත්‍යංශය පිළිබඳ කරු පවිත්‍රා වන්‍යාලච්චි මැතිතුමියට, දිළුම් මමනුගම අමාත්‍යතුමාට, ඒ වගේම අපි විශේෂයෙන් කම්කරු අමාත්‍යතුමා නිමල් සිරිපාල ඇමතුමා, ප්‍රියංකර ජයරත්න අමාත්‍යතුමාගේ අමාත්‍යංශ තුරුණු විශාල සේවාවක් ඉටු වෙනවා. මම මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ මහමාර්ග අමාත්‍යංශයේ ලේකම්තුමා ප්‍රේමසිරි මැතිතුමා, අපිට ඕනම අවස්ථාවක ඇහුම් කන් දෙන නායකයෙක් විදිහට
ලේකම්වරයෙක් විදිහට
ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත්
කරනකොට
ක්ෂණිකව ඒ දුරකථන ඇමතුමට අමතලා ඒ තොරතුරු සොයා බලලා කටයුතු කිරීම පිළිබඳ එතුමා ප්‍රමුඛ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරුතුමා ප්‍රමුඛ සියලුම කාර්ය මණ්ඩලවලට අපි ස්තුතිවන්ත වෙනවා. වගේම විශේෂයෙන්ම ලංගම ගැන මතක් කරන්න ඕනේ දිළුම් මැමුණුගම අමාත්‍යතුමාට බස් රථ ප්‍රමාණය ඉතාම තවමත් මදි පොළොන්නරුව ඩිපෝවට, ඒ වගේම සේවක හිගය තියෙනවා, අමතර කොටස්වල අඩුපාඩුවක් තියෙනවා, ඒ වගේම ලංගම සේවකීන්ගේ විවේකාගාර පහසුකම් ටික අඩුපාඩු තියෙනවා. මේ සඳහා ක්‍රමවේදයක් අපිට සකස්
කරන්න.
අද 2021 අයවැයේ මහාමාර්ග ප්‍රවාහන සහ කම්කරු අමාත්‍යංශය වැසීසේ කතා කරන අවස්ථාවේදී ඉතා සුළු කාලයක් තියෙන්නේ. මෙවර මම විශේෂයෙන්ම ප්‍රවාහන අමාත්‍යංශය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රවාහන අමාත්‍යංශයට 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ බිලියන් 15ක් අඩුවෙන් තමයි මුදල් වෙන් කළ තියෙන්නේ, කෝටි 1500ක්. මෙවර වෙන් කළ ඇති මුදල බිලියන 43යි. ඉතින් 2020 එක අවසර ගත්තාම ඊට වැඩිය විශාල ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. මේ නිසා ඉදිරියේදී ලංකා ගමනාගමන මණ්ඩලයට විශේෂයෙන්ම විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ලංකා ගමනාගමන මණ්ඩලයට පමණක් බිලියන 5කට වඩා මුදල් අඩුවෙන් වෙන් කරලා තියෙනවා පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් සඳහා. විශේෂයෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයේ වැටුප් ගෙවීම සඳහා මුදල් භාණ්ඩාගාරයෙන් ලබා දෙන්නේ, සීසන් ලබා දීම, ඒ වගේම ආරක්ෂක සේවය, පොලිසිය අය ප්‍රවාහනය සහ අනාර්ථික මාර්ග සඳහා දෙන මුදල් බිලියන 12ක් පමණ සෑම වර්ෂයකම ලබා දෙනවා. නමුත් ඒ මේවර බිලියන 7 දක්වා අඩු කරලා තියෙනවා. එහෙම වුණාම මෙම සේවකයන්ට වැටුප් ගෙවීම පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඉදිරියේදී ඇති වෙයි කියලා අපි හිතනවා 2022 වසරේ. මොකද අලුත්යෙන්ම නැවත මුදල් ලබා නොදෙන බව ප්‍රකාශ කරලා තියෙන නිසා මුදල් අමාත්‍යංශය විසින්. ඒ වගේම දැන් ලංකා ගමනාගමන මණ්ඩලයේ තියෙන විශාල ප්‍රශ්නයක් තමයි මේ වැටුප් විහිව සකස් කිරීම. වැටුප් විහිව සකස් කරපු පසුගිය රජය වැටුප් විහිව සකස් කළා. ඒ නිසා ලංකා ගමනාගමන මණ්ඩලයේ දැන්ට ඉන්න සේවකයන් විශාල ප්‍රමාණයකින් 24,000කට පමණ මේ වැටුප් සකස් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් කොන්දොස්තර රියදුරු ඒ වගේම කාර්මික වගේ. නමුත් අනිත් නිලධාරීන් කාර්යාලයේ නිලධාරීන් ඒ වගේම අනිත් එතනින් ඉහළ ඉන්න නිලධාරීන් 4000කට පමණ මේ වැටුප් විහිව සකස් වෙලා නැහැ. ඒ නිසා ඒ පිළිබඳ මෙම ආණ්ඩුවට අපි ඉල්ලා සිටිනවා මේක සකස් කරන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම බඳවා ගැනීම සහ උසස් වීම ප්‍රතිපාටිය සකස් කරන එකත් පසුගිය රජය කරලා තිබුණා. ඒක දැන් අනුමත වෙලා තියෙනවා. ඒකත් විශේෂයෙන්ම අවසන් කරන්න කියලා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. පසුගිය රජයේ කාලේ ලංකා ගවනර් මණ්ඩලයේ අවුරුදු 75කට පසුව ලාභ ලැබුවා. 2000 විශේෂයෙන්ම 2015 වසරේ අපේ පාඩු වෙලා තියෙන 14 වසරේ බිලියන 1.2ක් පාඩු වෙලා තිබුණා. 2015 වසරේ බිලියන මිලියන 750ක් බිලියන 7ක් පාඩු වෙලා තිබුණා. නමුත් 2017 වසරේ පසුගිය රජයේ කාලයේදී අපි මම රාජ්‍ය ඇමතිවරයා වශයෙන් දින්දදී බිලියන 1.6ක් 2017 ලංකා ගවනවරණ්ඩේ ලාභ ලැබුවා. 2018 වසරේ බිලියන 1.29ක් ලාභ ලැබුවා. 2019 වසරේ බිලියන 1.89ක් ලාභ ලැබුවා. ඒ කියන්නේ වසර 75කට පසුව තමයි මේ විශේෂයෙන්ම මේ ලාභ ලැබීම සිදු වුණේ. ඒ වගේම විශේෂයෙන්ම බස් රථ ගෙන්වීම සඳහා 2019 වසරේ මිලියන 1500 කෝටි 150ක් වෙන් කරලා තිබුණා. බිලියන මිලියන 1500ක් බිලියන 1.5ක්. ඒ වගේම 2021 වසරේ මිලියන 895ක් කෝටි 89ක් වෙන් කරලා තිබුණා. නමුත් මේ වසරේ කිසිම වෙන් කිරීමක් නැහැ. ඒ නිසා අලුත් බස් රථ ගේන්න. මොකද සෑම බස් රථ ඇණියෙන් 65ක් 70ක් පමණ අවුරුදු 10කට වඩා පැරණි බස් රථ තියෙනවා. ඒ නිසා බස් රථ ඇණිය අලුත් කරන්න ඕනේ. පසුගිය රජයේදී අපි අලුත්ම පහත් ඒ වගේම ලෝ ෆ්ලෝ බස් රථ 2000ක් ගේන්න අපි වැඩම සකස් කරලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දීුණා. ඒ ගෙන්නන්න වෙලාවක් තිබුණා උනේ නැහැ. ආණ්ඩුව නැති වෙච්ච නිසා විශේෂයෙන්ම මම හිතනවා මේ වසරේ දැන් ගේන්න මුදල් වෙන් කළා නැහැ. නමුත් පසුගිය වසරව මුදල් මේ අවුරුද්ද ගන්නත් බැරි තත්ත්වයක් තුළ අලුත් බස් රථ එකතු වෙන්නේ නැහැ. මොකද අවුරුදු 10කට වඩා පරණ බස් රථ විශාල ප්‍රමාණයක් තියෙන නිසා අලුත් බස් ඇණියක් අනිවාර්යයෙන්ම සකස් කළ යුතුයි. මොකද දවසට කිලෝමීටර් 12 ලක්ෂයක් විතර මේ ලංකා ගවනවරණයේ බස් රථ ධාවනය කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කාලයක් නැති නිසා මම කෙටිකෙන් මේක පැහැදිලි කරන්නම්. අපිට ලංකා ගවනවරණයේ නවීකරණය සහ ඩිජිටල් කරණය තුළින් ටිකට් මැෂින් ප්‍රශ්නේ තියෙනවා. ඒකට විසඳුමක් ඕනේ. ඒ වගේම පරිගණක පද්ධතිය යාවක්කාලීන කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න ඕනේ. මගින්ගේ පහසුව සඳහා මේ විශේෂයෙන්ම ආදායම නිසිලෙස ලබා ගැනීමට පෙර ගෙවුම් කාඩ් පතක් ලංකා ගන්න බැරි පෙර ගෙවුම් කාඩ් පතක් අපි පසුගිය කාලේ හඳුන්වා දෙන්න තීරණය කළා තිබුණා. ඒ පිළිබඳව වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ලියවුම් ලංගම සේවා ස්ථානවල සේවක පහසුකම් වැඩි දියුණු කිරීම, ඩිපෝ වලට පහසුකම් වැඩි කිරීම කිසිම මුදලක් වෙන් කළ නැහැ. ඒ සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න. ඒක වගේම ඉඩම් අයිතිය ලංගම ඉඩම් වල අයිතිය ලංකා ගණවන්නේ නැහැ. ඒ සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න. ඒ වගේම මගී ආදායමට අමතරව වෙනත් ආදායම් අපි තීරණයක් කරලා තිබුණා. හැම ඩිපෝ 106ටම මේ පෙට්‍රල් ෂෙඩ් ඒ වගේ ඩීසල් ගහන ෂෙඩ් 106ක් ආරම්භ කරන්න කියලා ඒක දැන් ලබා දෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. ඒක පාර අයිනට ගත්තොත් අපිට පුළුවන් ඒකේ පුද්ගලික අංශයට සාමාන්‍යයෙන් මේ විවෘත කරලා ඒන ආදායමෙන් ඩිපෝ හදන්න ඒ සඳහා වැඩපළ සකස් කරන්න කියලා විශේෂ මිල්ලා සිටිනවා. ඒක තමයි විශේෂයෙන්ම අවශ්‍ය වෙලා තියෙන්නේ ලංකා ගවන ගන්මැඩලට. ඒ වගේම නිරන්තර සේවක පුහුණුව අවශ්‍යයි. ඒකත් මේ මම හිතනවා සේවක සුභසාධි නිසා සේවක පුහුණුව සඳහා පසුගිය කාලේ වැඩ කරපු එක දිගින් දිගටම ඉදිරියට කරගෙන යන්න කියලා විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ දැන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ට්‍රේල් පීරි දැන් හැම වෙලාවෙම දිරාපත් වෙන නිසා ඒ මාර්ගය අබලන් වෙලා තියෙනවා. ට්‍රේල් පීරි 8000ක් ගේන්න මිලියන 700ක් කෝටි 70ක් සඳහා වෙන් කළා තිබුණා. නමුත් ඒකේ ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වීම නිසා ඒක කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා විශාල ප්‍රශ්නයකට පත් වෙලා තියෙනවා මං හිතන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව. ඒ වගේම කුරුණෑගල පොල්ගහවෙල කුරුණෑගල ද්විත්ව මාර්ග බවට පත්කරන ඉන්දියන් ආයෝජන ක්‍රමය යටතේ පසුගිය කාලේදී මම රාජ්‍ය අමාත්‍ය වෙලා ඉන්න කාලේදී වැඩපිළිවෙළ සකස් කරලා තිබුණා. ඒක අවසන් මොහොත දක්වා අවසන් අවධියට දක්වා ඇවිල්ලා තියෙනවා. ඒක කුරුණෑගල පොල්ගහවෙල ද්විත්ව මාර්ග බවට පත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම බිලියන 10ක් වෙන් වෙලා තියෙනවා මං හිතන්නේ අලු උඩරට මාර්ගය සඳහා දුම්රි එන්ජින් ගේන. ඉතින් මේක මේ අවස්ථාවේදී අවශ්‍යද? මොකද අපි හිතනවා පසුගිය කාලෙදී අපි බලවේග කට්ටල එන්ජින් විශාල ප්‍රමාණයක් ගෙනල්ලා තිබුණා. නමුත් මේ බිලියන 10 වෙන් වෙලා තියෙනවා මං හිතන්නේ ඇමරිකාවෙන් MG මේ ජෙනරල් මෝටර්ස් වලින් තමයි මේ ගේන්න යන්නේ එන්ජින් 12ක්. ඒකට බිලියන 10ක් රුපියල් කෝටි 1000ක් වෙන් කරලා තියෙනවා. මේක මේ අවස්ථාවේදී අවශ්‍යද කියන ප්‍රශ්නේ ඇති වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපිට තව විශාල ප්‍රශ්නයක් තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ අවුරුද්දකට බිලියන 7ක් කෝටි 700ක් පාඩු ලබනවා මේ දුම්රිය දෙපාර්තමේන්තුව. එහෙම තියෙද්දි තමයි මේ දුම්රිය විශේෂයෙන්ම මේ දැනට ධාවනය වෙන්නේ. අනාරක්ෂිත දුම්රිය මාර්ග ඒකයන්නේ බෙල්ලන් ලයිට් සවිකාණ්ඩ තියෙනවා වැඩ විශාල වැඩපිල්ලක් අපි කරගෙන ගියා ඒකත් දැන් සාවකාලික සෙමින් සිදු වෙන බව තියෙනවා ඒ අනාරක්ෂිත දුම්රිය මාර්ග සඳහා බෙල්ලන් ලයිට් ක්‍රමය ඇති කිරීම සඳහා වැඩපිල්ල සකස් ගන්න ඒ වගේම පසුගිය කාලේ ආරම්භ කරලා තිබුණු පැරණි දුම්රිය මැදිරි අලුත් වැඩියා කිරීමේ වැඩසටහන දිගටම ක්‍රියාත්මක වෙන බව දැනගන්න ලැබිලා තියෙනවා ඒක ක්‍රියාත්මක කරන්න කියලා විශේෂම ඉල්ලා සිටිනවා ඒ වගේම ඊට අමතරව මේ පාර්ලිමේන්තු තුලත් ප්‍රශ්නයක් තියෙනවා පාර්ලිමේන්තුවේ සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ කීපයක් තියෙනවා බස් රථ 6-7ක් තියෙනවා ඒ සඳහා රියදුරන් 31 දෙනෙක් ඉන්නවා ඒ 31 දෙනාගෙන් දැන් 11 දෙනෙක් පිටට අනුයුක්ත කරලා තියෙනවා වෙන වෙන ස්ථාන ප්‍රධාන මේ අනිත් නිලධාරීන් අනුයුක්ත කරලා තියෙනවා 20 දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා හැබැයි බස් දැන් මේ වෙලාවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ මේ සේවකයන් ප්‍රවාහනය කරලා යොදවලා තියෙනවා එතකොට මේ පාර්ලිමේන්තුව සතු බස් රථ දැන් නිකන් තියෙනවා රියදුරොත් 20ක් පමණ ඉන්නවා ඉතින් එහෙම තියෙද්දි ඒ කිරීම තුලින් ලංකා ගමන ප්‍රශ්නේ ඒ වගේ මම මහාමාර්ග ගැනත් කිති පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මම ළඟ තියෙනවා විශේෂයෙන්ම මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙත යවපු ලියුමක් මහාමාර්ග අමාත්‍යාංශය සහ ග්‍රාමීය මාර්ග අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය ඒ යවලා තියෙන්නේ මේ විශේෂයෙන්ම සහකාර ලේකම් වෘත්තීය සමිති සහ සේවක සබත්තා මේක සම්පූර්ණ මම හිතන්නේ නීතියට පටහැනි දෙයක් අනුපත ප්‍රමාණයට වඩා අතිකාල දීම නැසන අනුමැතිය ලබා ගැනීම අනුමත ප්‍රමාණයට වඩා අතිකාල දීමන සඳහා අනුමැතිය ලබාගෙන 2021 අගෝස්තු මේ ලිපියේ යවලා තියෙන 2021 9 මාසේ 13 වෙනිදා දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාඩු දිනවල ඇතුළු සතියන්ත දිනවල මහාමාර්ග අමාත්‍යාංශයේ සහකාර ලේකම් කම්කරු සම්පත්තා කාර්යාලයේ සේවා අවස්ථා මත 2021 අගෝස්තු මත සේවය කළ පහසුදාන මාර්ග සංගමන අධිකාරිය නිලධාරින්ගේ මේ සමග ඉල්ලුම් කර ඇති වාර්තාවල වවුචර් පත්වල පහත පරිදි අතිකාල සහ නිවාඩු දින ගෙවීම සඳහා අනුමැතිය ලබත් අතිකාල නිවාඩු දිනවලටත් ගෙවන්න කියලා ඉල්ලලා තියෙනවා මේ මහාමාර්ග අමාත්‍යාංශයේ නම් 28ක් තියෙනවා එතකොට රාජ්‍ය අමාත්‍යාංශයේ නම් 38ක් තියෙනවා එතකොට පුළුවන්
ධර්මන්තිතුමා තා මිනිත්තු දෙකක කාලයක් තියෙනවා
මෙච්චර ප්‍රමාණයක් මේ සේවකව තියාගෙන අතිකාල දෙන්න කියලා තියෙන අනුපාත ප්‍රමාණයට වඩා අතිකාල ලබා දීම මේක අනුමත කරලත් තියෙනවා මම මේක සභාගත කරනවා මේක ඉතා වැරදි වැඩක් මං හිතන්නේ මුදල් අමාත්‍යාංශ මේ සල්ලි නැතිකත් තත්ත්වයක් තියෙද්දි මෙම අතිකාල දීමනා දෙන්න පුළුවන්ද කම්කරු සබත්තා වෘත්තීය සමිති සේවක අපිට දැනගන්න ලැබිලා තියෙන විදිහට මේ කිසිම දෙනෙක් වැඩ කරන්නේ නැහැ ගෙවල් වල ඉඳන් තමයි පඩි ගන්න ගෙවල් වල පඩි ගන්නවා විතර නෙමෙයි අතිකාලත් ගන්නවා අනුමත ප්‍රමාණයට වඩා ඉතින් මේක ඉතා බරපතල ප්‍රශ්නය මේ පිළිබඳව සලකා බලන්න කියලා විශේෂයෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂයෙන් දැන් මේ තියෙන බස් රථ ඇණිය අලුත් වැඩියා කිරීම සඳහා මං හිතන්නේ ගිය පෙට්ටි සඳහා මං හිතන්නේ මිලියන 500ක් විතර වෙන් කරලා තියෙනවා බස් රථ 500ක් සඳහා ඒ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා නමුත් මේක පසුගිය කාලේ ඉඳන්ම සිදු වෙච්ච එකක් නමුත් මේවර එක අඩපණ වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා කොහොම වුණත් මේ බස් රථ සාමාන්‍යයෙන් දවසකට බස් රථ 500ක් 600ක් නතර වෙන එක බලක්වන්න සඳහා ඒ වගේම ඉතා පැරණි බස් රථ වෙනුවට නව බස් රථ ගෙන්වීම සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න මම හිතනවා ඇමතිවරයා ඉන්නවා ඇමතිවරයා ඒ සඳහා වැඩපිළිවෙළ සකස් කරයි මේවර අලුතෙන් මුදල් අයවැයෙන් වෙන්කර මුදල් වලට අමතර මුදල් දෙන්නේ නැහැ කියන නිසා විශාල ප්‍රශ්නයක් ඇති වෙයි ඒ පිළිබඳව සාකච්ඡා කරන්න හැබැයි විශේෂයෙන්ම අර අපිට අනාර්ථික මාර්ග ප්‍රවේශ පත්‍ර වාර ප්‍රවේශ පත්‍ර සහ අනිත් මේ ආරක්ෂක නිලධාරීන් ප්‍රවාහණය සඳහා ලැබෙන
මුදල්
මේ පාර බිලියන 7යි ලැබෙන්නේ එමෙතුමා බිලියන 12ක් ලැබෙන්න ඕනේ දැන් බිලියන 7ක් ලැබුණොත් මේක වැටුප් ගෙවා ගන්න වෙයි ප්‍රශ්නයක් වෙනවා ඒ සඳහා ඔබතුමාලගේ අවධානය යොමු කරන්න කියලා විශේෂ මිල්ලා සිටින් මම කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගර්මන්තෝ මේ ළඟට ගරු තලත අතුකෝරල මැතිනිය ඔබතුමියට මිනිත්තු 11ක කාලයක් තියෙනවා විපක්ෂයට වැඩි මෙතන එක
බොහොම ස්තුතියි කාර්ක සභා සභාපතිතුමනි විශේෂයෙන්ම අද දිනේ මහා මාර්ග ප්‍රවාහන සහ කම්කරු අමාත්‍යාංශ වැසීෂය යටතේ මට කතා කරන්න අවස්ථාව ලැබීම ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා රටේ ආර්ථිකයට සංවර්ධනයට ඒ වගේම හැම වෙලාවකම හැම දෙයකටම බලපානවා මාර්ග සංවර්ධන ඒ ගැන කිසි සැකයක් නැහැ හැබැයි මේ සංවර්ධනය මහාමාර්ග සංවර්ධනයට මේ පාර අසීමිත මුදලක් වෙන් කළා තියනවා කියන එක අපිට පේනවා මේකේ සාමාන්‍යයෙන් මොකක්ද හේතුව කියන එක නම් මම දන්නේ නැහැ සමහර වෙලාවට ඉතිහාසයේ තමන්ගේ දේශපාලන හිතවතුන්ට උදව් කරන්නත් වෙන්න පුළුවන්. මේ සඳහා මුදල් අද රටේ දැවෙන ප්‍රශ්නයක්. ජීවන වියදම ඉතාම ඉහළ ගිහිල්ලා. කිරිපිටි ටිකක් නැහැ. මේ වගේ වෙලාවක ඇත්තටම මේ සම මහා මුදලක් මේ සඳහා වෙන්කරන එක ගැන නරකයි කියනවා නෙමෙයි, නමුත් කරන්න පුළුවන්ද කියන එක අපිට ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම එක්ක ණය වගේ ණයව හැටියට ගන්න ඕනේ, එහෙම නැත්නම් මුදල් අස්තු ගන්න ඕනේ. ඉතින් මේ දෙකෙන් කොයි එක කරත් අවසානයේ මේකට ගෙවන්නේ රටේ ජනතාව. රටේ ජනතාව පීඩාවට පත් කරමින් තමයි ඒගොල්ලොත් දන්නේ සමහරලාට ඒගොල්ලොන් පාර හදා ගන්න කතා කරාට මොනතරම් පීඩනයකට ඒගොල්ලෝ ලක් වෙනවද කියලා. ඉතින් මේ වගේ විශේෂයෙන්ම දැන් මෙතන කියවුණා මීට ඉස්සෙල්ලා කතා කරපු කතික මහත්මිය කිව්ව මන්ත්‍රීවරයෙක් මේ 2005 දක්ෂිණ අධිවේගී මාර්ගයේ සැලසුම තමයි ක්‍රියාත්මක කරේ, අලුත් එකක් කරේ නැහැ කියලා. ඉතින් කිලෝමීටර් 148ක් අධිවේගී මාර්ගවල කරලා තියෙනවා, 98ක් කරලා තියෙනවා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තරට යනකම්. ඒ වගේම කෙරවල පිටියේ එහෙම නුවර සෙන්ට්‍රල් හයිවේ එක මේ කරලා තියෙනවා. එතකොට මේවා කරන්නේ සැලසුමක් ඇතුව. ආණ්ඩු වෙනස් වුණා කියලා ඉස්සෙල්ලා ආණ්ඩුව කරපු එක වෙනස් කරන්න කියලා කොහෙවත් එකක් නැහැ. රටට පාඩුවක් නොවෙන්න, රටට හානියක් නොවෙන්න ඒ සියලුම දේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ඉතින් අපි මේ වෙලාවේදී මාර්ග සංවර්ධනය ගැන කිසිම සැකයක් නැහැ. 106ක විතර වාහන තදබදයක් දිනපතා කොළඹට එනවා. මේවා හැම එකක්ම පුළුල් වෙන්න ඕනේ. හැබැයි මේ වෙලාවේ වසංගතයකට මූණ දීලා ඉන්න අපි, විදේශ විනිමය නැති වෙලා ඉන්න වෙලාවක, රටේ සම්පූර්ණයෙන්ම කඩාවැටලා ඉන්න වෙලාවක මාර්ග සංවර්ධනය විතරක් ගැන අයවැයකින් කතා කරන එක ගැන කනගාටුදායක තත්ත්වයක්. හැබැයි ඉතින් රටේ උද්දමනය ඇති කළා මේ පීඩාව ජනතාවට දෙන්න නැතුව ඒ වැඩේ කරනවා නම් හොඳයි කියන එක තමයි අපිත් මතක් කරන්නේ. ඒ වගේම යහපාලන රජයේ කාලය තුළ තමයි ඉස්සෙල්ලම දේශීය සමාගම්වලට මේ ඉඳිකිරීම් කටයුතු පැවරුවේ. ඉතින් ඒ වෙලාවේදී සමහරලාට පොඩ්ඩක් ඈ ගහන්න පුළුවන් මේ තමන්ගේ දේශපාලන කොම්පැනි වලට දුන්නා. ඒ ගැන විවෘත මේ ටෙන්ඩර් පටිපාටියක් ක්‍රියාත්මක කළා. කොම්පැනි 16ක් ආවා. ඒක 4 ගානේ හදලා කිලෝමීටර් 40 ඒ 10 ගානේ හැම ඒ කන්සෝටියම් එකක් හදලා ඒක අනුව දුන්නා. ඉතින් මේකෙදි අපි හිතන්නේ අර ආණ්ඩුවේ වැරද්ද මේ ආණ්ඩුවේ වැරද්ද කියන එක නෙමෙයි, පවතින ආණ්ඩුවේ වගකීම තමයි හරි දේ කරන්න ඕන එක, විය යුතු දේ කරන එක. ඉතින් විශේෂයෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශය ගැන විනාඩියක් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. ප්‍රවාහන අමාත්‍යාංශය ගැන නම් නෙමෙයි, අපේ දිනුම් මම්මුණගම ඇමතුමත් ඉන්න වෙලාව මතක් කරන්නට ඕනේ. මට මතකයි ජනාධිපතිවරයා පත්වෙච්ච ගමම්ම වගේ නාරහැම්පිට තියෙන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට ගියා. එතුමා ගෙදර යන ගමන්ද කොහෙද දවල් කෑමට ගිහිල්ලා ලොකු සද්දයක් දාලා කෑ ගහලා ලොකු ප්‍රශ්නයක් ඇති කරා. හැබැයි අද අපිට සැකයක් තියෙනවා ගරු සභාපතිතුමනි, මේ ඒ සද්දයට මොකක් හරි අද වෙනසක් වෙලා තියෙනවද කියලා. එතන කොහේ හරි මෝටර් රථ කොමසාරිස් ඔව් එක තැනකට ගියාම ඉතින් අනිත් තැනත් බද්ධ වෙච්ච තැනක් නේ නෑ. ඉතින් අපිත් එතනින් වැඩ කරගන්නවා එමතුමා. ඔබ ඒකින්ද අපි එහෙම මම මේ කාටවත් මේව කරනවා නෙමෙයි. ඒකත් අර නාරහන් පිට හාල් කඩේ ගිහිලා හාල් මිල ඇහුවා වගේ. ඔබතුමාටයි මටයි ඒ ගැන විවාදයක් ඇති කරගන්න ඕනේ. අද හාල් රටේ මේ හාල් මෝල් කට්ටිය සේරම රටේ හාල් මිල පාලනය කරනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි එතනත් වෙන්නේ. ඒ කෙසේ වෙතත් විශේෂයෙන්ම අපි මං හිතන්නේ මේ ගැන විවේචනයක් නෙමෙයි, මේක කවුරු හරි හරියට කරනවා නම් අපි ඕන වෙලාවක ඒ සම්බන්ධයෙන් අපේ ප්‍රසාදය පළ කරනවා. හැබැයි ඉතින් වෙන්නේ නැති එක තමයි මේ ප්‍රශ්නේ. ඉතින් අර ලොකු මවාපෑමක් පෙන්නලා, ලොකු වැඩ මේකක් පෙන්නලා කරා වගේ වැඩ යනවා නම් බොහොම සන්තෝසයි.
ඇතුලේ සියලු කටයුතු වල ඇතුළේ තිබුණු අක්‍රමිකතා සියල්ල අපි නතර කරලා තියෙනවා. මම දැක මාධ්‍යෙත්. නමුත් මහපාරේ ඉන්න අය, කඩවල් ඇතුළේ ඉන්න අය, පිටිපස්සේ වත්තක් තියෙනවා. ඒකේ ඉන්න අය ඒක එතන නොයෙකුත් දේවල් වෙනවා. දැන් ඕනේ ග්‍රාම සේවක කෙනෙක්ගේ සහතිකයක් ගන්න පුළුවන් එතන. ඉතින් ඒක අපි දන්නවා. හැබැයි ඒක දෙපාර්තමේන්තුවට අයිති නැහැ.
මම
නෙමෙයි කිව්වේ ඔබතුමා කිව්වේ ඕන ග්‍රාම සේවක කෙනෙක්ගේ සහතිකයක් ගන්න පුළුවන් කියලා. ඒ මට විනායද කෝනේ සභාපතිතුමනි. මේ
අප්‍රතිහය කතා කරේ.
විදේශ ගම්කරු අමාත්‍යංශය ගැන කතා කරපුවම අපේ රාජ්‍ය අමාත්‍යතුමා අපේ තවත් අමාත්‍යතුමා ඉන්නවා. අපි වචනයක් කතා කරන්න ඕනේ මේ විදේශ රැකියාව ගැන. අපි මේ විදේශ රැකියාවලට යන විශේෂයෙන්ම ගෘහ සේවිකා තනතුරු වලට යන අය ගරු අමාත්‍යතුමනි යන්නේ මේ නැති බැරිකමට ආර්ථික හිඟකම් වලට. කිසි කෙනෙක් නිකන් රට යනවා කියලා අර ඔබතුමා එහෙම යනවා වගේ නිකන් මේ ගිහිල්ලා එන ගමනක් නෙමෙයි යන්නේ. බොහොම දුක් විඳලා මහන්සි වෙලා කීයක් හරි ගෙනල්ලා එක්කෝ ගෙයක් හදාගන්න නැත්නම් ළමයින්ට උගන්වන්නට කරු සභාපතිතුමනි. එතකොට මේ අනාය ගැන විශාල වගකීමක් අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තියෙනවා. දැන් බලන්න අර අපේ හරිනි මන්ත්‍රීතුමියත් කතා කරා පෞල් පසුබිම් වාර්තාව. FBR එක ඇත්තටම ක්‍රියාත්මක කරේ කැබිනට් එකෙන් ගත්ත තීරණයක් අනුව. නමුත් අද ඒකේ සර්කියුලර් එකක් ඉන්න සභාපති දාලා තියෙනවා 30යි සැප්තැම්බර් 20යි 21 චෙයාර්මන් සර්කියුලර් නම්බර් 44/2021. දැන් මේක ඇවිල්ලා මේ කැබිනට් තීරණයක්. දැන් මේ රට කොහටද යන්නේ? කැබිනට් මණ්ඩලය කොහොනිද මේ සභාපති කෙනෙකුට මේ වගේ දේවල් වෙනස් කරන්න පුළුවන් නම්? එතකොට FBR එකක් කියලා කියන්නේ ගරු ඇමැත්තුමනි අවුරුදු 5ට අඩු දරුවෝ ඉන්න අයට යන්න දුන්නේ නැහැ. ඒක සමාජමය ප්‍රශ්නයක්. ළමයි දාලා යනවා, ළමයි කොහෙද යන්නේ නැහැ, ළමයින්ගේ අධ්‍යාපනය ගැන ප්‍රශ්නයක් තියෙනවා, ඒගොල්ලෝගේ හැදියාව ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක මේ රිසානා නාෆික් අර දරුවා ඝාතනය මෙහෙ බෙල්ල කපලා මරනකොට අපේ ඩිලාන් පෙරේරා ඇමැත්තුමා හිටියා. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් ඉතාම තද විදියටම ක්‍රියාත්මක වුණා. දැන් අපි දන්නවා මුදල් ඇමතිවරයා නියෝගයක් දීලා තියෙනවා කොහොම හරි ලක්ෂයක් අරින්න කියලා මේ පාර. මේ ලක්ෂය අරින්න FBR එක රිලීස් කරනවා. දැන් FBR පෞල් පසුබිම් වාර්තාව දැන් දෙන්නේ ඉස්සෙල්ලා හිටිය සංවාද නිලධාරී. ඒගොල්ලොන්ගේ තිබිච්ච ප්‍රශ්න ගැටළු නිසා 28ක් විතර අපි ඉන්න කාලේ ඕකේ මං හිතන්නේ නොයෙකුත් නීති විරෝධී වැඩ කටයුතු නිසා ඒගොල්ලෝ වැඩ තහනම් වුණා. ඒක නිසා අමාත්‍යාංශයෙන් කොමිටුවක් තිබුණා. දැන් ඒ කමිටු මොකුත් නැහැ. ග්‍රාම නිලධාරි මහත්තුරුන්ට පවරලා තියෙන පදිංචි සහතිකය දෙන්න කියලා. එතකොට පදිංචි සහතිකය ඒගොල්ලෝ දෙන්නත් කැමති නැහැ. මොකද ඒගොල්ලොන්ටත් ඒක ගැටළු තියෙනවා. ඉතින් මේක දැන් කොහෙට කාටවත් නැහැ මේ ගැන වගකීම. දැන් මේ අපේ මිනිස්සු අහිංසක මිනිස්සු බැලවෙහෙරකම් වලට අරින්න ඇත්තටම කාගේ හරි අතපල්ලේ අතපල්ලෙන් වැටිලාද? ඉතින් මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේ FBR එක පෞල් පසුබිම් වාර්තාව කරේ අම් හේතුවක් නිසා ඒක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි දැන් ට්‍රේනින් නවත්තලා පුහුණුව නවත්තලා දැන් අපි පුළුවන් තරම් ප්‍රමිතියක් හදන්නේ අපේ රටේ හොඳ යම් පුහුණුවක් තියන අයයි මේ යන්නේ සේවකාව හැටියට කියලා. ඉතින් දැන් ඒ පුහුණුව නැවැත්තුවෙන් පස්සේ ඔහේ අයාලේ යන්නම් විදියට ඒ පුහුණු සහතිකය තිබුණ නැත්නම් ඒගොල්ලොන්ට යන්න හම්බු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ වගේ අපි අද වෙන රටවල් එක්ක ලොකු තරකාරීත්වයක
ඉන්නේ.
උත්තරක් අනේ අපි දෙන්න එකට රටකේ මේ ඒ නිසා මේ පැහැදිලි කියනවා කරු කතා සර් මායිම ඇගියේ එමදාව. ඒ නිසා මේ අපි පුහුණු අයින් කළා නැහැ. දැන් අපි NVQ පුහුණුවත් එක්ක අපි රාජ්‍ය අමාත්‍ය සාකච්ඡාලා ගිවිසුමක් එක්ක තමයි අපි පුහුණු කරේ. ඒක බොරු කතා ඔබතුමා දුන්න.
මේක මම පිළිගන්නේ නැහැ කීයටවත්. ඔබතුමා මම ඒක පිළිගන්නේ නැහැ. වගකීමක් අතෝ කියනවා ගරු ඇමැත්තුමාට පොඩි එකක් ඉල්ලීමක් කරන්න ඕනේ. අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත සංශෝධනය කරන්න ඒ දවස්වල නීතිපති දෙපාර්තමේන්තුවටත් යොමු කරා. මොකද ඒකේ හේතුව උප ඒජන්තවරු ඉන්නවා රටේ. ඒගොල්ලෝ හරහා ඒගොල්ලන්ට කිසිම වගකීමක් නැහැ. ඒජන්සියකට ගෙනහිල්ල රට අරින විදියට ඒගොල්ලන්ට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ උප ඒජන්තවරු නීත්‍යානුකූල තත්ත්වයක් ඇති කරලා ඒගොල්ලෝ වගකීමක් ඇති තත්ත්වයකට ඇති කරන්න මේ පනත සංශෝධනය කරන්න අපි නීතිපති දෙපාර්තමේන්තුවට ඒ අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඔබතුමා විශේෂම රාජ්‍ය අමාත්‍යතුමාගේ මැදිහත් වීමත් එක්ක ඒක කැබිනට් එකට ගහලා ඒක සංශෝධනය කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
කියනවා උප අපි බලාපොරොත්තු වෙන්නේ උපේජන්තරු සෙකියුරලයිස් කරන ක්‍රමයක් කරන්න.
ඒක තමයි. ඒක තමයි අපි කියන්නේ.
ඒකත් කරන අතරම වංචනික ඒජන්තවරුන්ට ඒජන්ස තමයි නිසා තමයි මේ විදේශ රැකියා ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ. ඔවුන්ට විරුද්ධව දැඩි පියවර ගන්න පුළුවන් නීතිත් අපි මේ සැරේ පනතට ඇතුළත් කරනවා.
හොඳයි. බොහොම ස්තුතියි මේ ගරු සභාපතිතුමනි. ඒකත් විනාඩියකම් මගේ. එතකොට ගරු අමතුමනි තව එකක් තියෙනවා. දැන් මේ ගොඩාක් අපි දන්නා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂයෙන්ම නොයෙකුත් ගැටලු ඇති වෙලා තියෙනවා. අද ඒජන්ට් කෙනෙක් කවුරු හරි සේවකෙක් රට අරින්න රෙජිස්ටර් කරනකොට එකෙන් 130ක් ආපහු ඒජන්ට් ගෙවන්න ඕනේ. අද ඒව ගෙවන්නේ. අවුරුදු දෙකක් ඒකේ නිලධාරීන්ට බෝනස් ගෙවලා නැහැ. ඉතින් එතකොට මේ වැඩිම ආදායමක් ලබන ආයතනයේ හැටියට ඔබතුමාගේ කාරුණික අවධානයත් යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබතුමා හොඳ යෝජනාවක් කරලා තියෙනවා රක්ෂණය ක්‍රියාත්මක කරන්න. ඕකට අපි ඇති වෙනකම් මඩ කෑවා. හැබැයි මම ඔබතුමාට ඉල්ලීමක් කරනවා ඒ රක්ෂණය අපි බොහොම විනිවිදභාවයකින් කරේ පිටරට ඒජන්ට් තමයි ඒක මිලදී ගන්න ඕනේ ඩොලර් 100කට. ඒ අනුව ඒ විදියට මොකද යුද්ධයක් ඇති වුණොත් වසංගතයක් ඇති වුණොත් මරණයක් වුණාම 125ක් එදා දෙනවා. ආබාධිතයක් ඇති වුණොත් 115ක් දෙනවා. ඒ වගේම විනාඩියක් ගරු මන්ත්‍රීතුමනි ඒ වගේම දැන් වසංගත කාලේ මේ මිනිස්සුන්ව ගෙන්න ගන්න විදියක් තිබුණේ නැහැ. ඒ ගෙන්න ගන්න தত্ত্বය විශේෂයෙන්ම එදා අර රක්ෂණ ක්‍රමය තිබුණා නම් කරන්න තිබුණා. එහෙනම් ඔබතුමා යෝජනාව ගහත් තියෙනවා. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. ඔබතුමා ඒක බය නැතුව ක්‍රියාත්මක කරන්න අපි ඔබතුමාට මඩ ගහන්න දෙන්නේ නැහැ. ඕගොල්ලෝ අපිට ගැහුවට.
බොහොම ස්තුතියි ගරු මිතුරනි. ගරු ඇමතුමා. නිමාසිර බලමතුමා.
ඒ රක්ෂණ ක්‍රමය ගේනවා. ඒ වගේම විශ්‍රාම ක්‍රමයක් දැන් ගේනවා. ඒ විතරක් නෙවෙයි දැන් විශේෂයෙන්ම මේ ඒජන්ට්ස්ලාගේ සිදුවෙන අකටයුතු මැඩ පැවැත්වීම සඳහා විශේෂ ක්‍රියාමාර්ගිකුත් ගන්න.
අනේ විවාදයකට ගියොත් තව වෙලාව. ඔව් හරි. ගරු මේ අතුකොරල මැතිනිය. ඔව්
ගරු ඇමතුමා, ඔය විශ්‍රාම ක්‍රමයේ අවශ්‍ය සියලුම දේවල් අපි අපේ කාලේ කරලා තිබුණේ. මම බොහොම සන්තෝෂ වෙනවා ඔබතුමා ඒ ක්‍රියාත්මක කරන එක ගැන. ඔබතුමාට සුබ පතනවා.
මීලාට ගරු දිලුම් අමනගම ගරු ඇමතුමා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක්
තියෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, කතාව ආරම්භයේම මේකට අදාළ නොකුණත් එක කාරණයක් කියන්නට අවශ්‍යයි. මීට ටික වෙලාවකට ප්‍රථමයෙන් අපි කතා කරපු මනුෂ්‍ය නානයක්කාර මැතුමා මේ සභාවේ අපි කතා කරනකොට නොයෙකුත් ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන්. නමුත් පෞද්ගලික සහ සංවේදී කාරණා පිළිබඳව මේ සභාවේ කතා කරනකොට ටිකක් වගකීමෙන් වග කියා කටයුතු කරන්න කියන ඉල්ලීම අපේ ඇමතුමිය ඔබතුමියලා හැම අවුරුදු ගානක් මේකේ කතා කරලා තියෙනවා. අපි කවදාවත් අහලා නැහැ ඔබතුමියලා හැම පෞද්ගලිකව එක එකනාට ගෙවල් වල තියෙන කාරණා අරගෙන මඩ ගන්න. කාන්තන විජේසේකර මැතිතුමාගේ පියා අපේ පක්ෂයේ ජේෂ්ඨෙක්, ඔබතුමියලාගේ අයට උදව් කරලත් ඇති, අපිටත් උදව් කරලත් ඇති. තුමා LTTE ප්‍රහාරකින් ආබාධිත තත්ත්වයට පත් වුණා. අද මේ ගරු සභාවේ එතුමාගේ ආබාධිත තත්ත්වයේ පිළිබඳවත් කතා කරලා අපහාස කරනවා ඇමතිවරුන්ට. අපිට දේශපාලනය කරන්න පුළුවන්. නමුත් ගෙවල් වල ඉන්න අම්මලා තාත්තලාගේ අසනීප තත්ත්වය පිළිබඳව තුට්ටු දෙකේ විදිහට මේ සභාවේ කතා කරනවා. මම දන්නේ නැහැ මේ සභාව වලට අපි ඡන්ද ඉල්ලලා එන එකේවත් වැඩක් තියෙනවද කියලා. ප්‍රාදේශ සභාවේ සභාපති වෙලා ඉන්න එක ඊට වැඩිය හොඳයි. ප්‍රාදේශ සභාවේ සභාපති කෙනෙක් ගැන සභාවකවත් ඔය ගෙවල් වල ඉන්න අම්මලා තාත්තලා ගැන කතා කරන්නේ නැහැ. මේ සභාවේ දැඩි අප්‍රසාදෙ මම එහෙම කතා කරන්නේ නැහැ. කවදාවත් ඔබතුමී දන්නව. නමුත් ඒ නිසා තමයි මම මේ කාරණේ ප්‍රකාශ කරන්නේ. මම කතාව මුලටම පිළිකුල් සහගතව ඒක අපි සියලු දෙනා හෙලා දකින්නවා සියලු දෙනා වෙනුවෙන් මම කියා. අද විශේෂයෙන්ම ආරම්භයේදීම මම මගේ ස්තුතිය පුද කරන්න ඕනේ ගරු මුදල් අමාත්‍යතුමාට. විශේෂයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ අපි සිරනා දන්නා පරිදි COVID-19 වසංගත තත්ත්වය නිසා දැඩි පසුබැස්මකට පත්වෙච්ච ක්ෂේත්‍රය. මේ පිළිබඳව එතුමා අවධානය යොමු කරලා විශේෂයෙන්ම ත්‍රිරෝද රත සම්බන්ධව, ඒ වගේ පෞද්ගලික බස් රථ සම්බන්ධව, ඒ වගේ ප්‍රවාහන අමාත්‍යාංශයට යම් මුදල් ප්‍රමාණයක් තියෙන තත්ත්වයේ හැටියද අශෝක අබේසිංහ මැතිතුමා කිව්වා මුදල් ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. අඩු වෙලා තියෙනවා. ඒක මමත් පිළිගන්න. අඩු වුණත් මේ වෙලාවේ හැටියට මේ මුදල වෙන් කිරීම පිළිබඳ අපි ගෞරවය සහ ස්තුතිය අපි මුදල් අමාත්‍යතුමාට පුද කරන්න අවශ්‍යයි. මගේ විෂය නොවුණත් මහා මාර්ග පිළිබඳවත් මම අපේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාට, ඒ වගේම අපේ අගමැතිතුමාට සිරිනාට මගේ ස්තුතිය පුද කරන්නට අවශ්‍යයි. අපි මහනුවර ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා පැමිණෙනවා. මේ මහනුවර අධිවේගී මාර්ගය මහනුවර සියලු දෙනා දීර්ඝ කාලයක් බලාපොරොත්තුව හිටපු දෙයක්. ඒ කටයුතු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සමයේ ආරම්භ වුණා. ඔබතුමාන්ලාගේ කාල සීමාව තුළ යම් යම් ප්‍රශ්න තිබුණා. නමුත් අපි වැඩ කොටසක් නොවුණයි කියලා කියන්නේ නැහැ. අපි එතෙන්ට වැටෙන සූදානම් නැහැ. නමුත් ඒකේ කඩිනමින් ඒ කටයුතු අවසන් කරන්න ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා කටයුතු කෙරුවා. මේක කොටසක් තිබුණේ නැහැ. මැදක් විතරයි තිබුණේ. ඒ සියල්ල සම්පූර්ණ කළා තව නොබෝ දිනකින් විවෘත කරන්න එතුමා කටයුතු කරයි. ඒ පිළිබඳව එතුමාට මගේ ස්තුතිය පුද කරන අතර විශේෂයෙන් අපේ ගම්බද පළාත් වල අපේ ඇමතුමියත් කිව්වා ඇයි දන්නේ මෙච්චර මුදල් වෙන් කරන්නේ පාරවල් හදන්න. අපි ඔබතුමියම කියන ඔබතුමිය කතාවෙම ප්‍රවාහනය කියන්නේ ප්‍රධාන ශේෂ්ඨද. අපි බැලුවොත් උතුරු නැගෙනහිර පළාත් ගරු ඇමතුමිය අපිට ඒ පළාත් වල ආයේ ඡන්ද දුන්නේ නැහැ. ඉතාලම අඩුවෙන් ඡන්ද දුන්නේ. හැබැයි අද ඒ පළාතේ ආර්ථිකයේ යම් මට්ටමකට නගා සිටවන්නේ මාර්ග පද්ධතිය ඉවහල් වෙලාද? නැතිනම් අද ඔය තියෙන ආර්ථික මට්ටමක්වත් ඒ පළාත තුළ තියෙන්නේ නැහැ. ඒසයි ඊට වැඩි මම කතා කරන්නේ නැහැ. විශේෂයෙන් ප්‍රවාහන අමාත්‍යංශ හැටියට අපි ලංගම පිළිබඳව කතා කරමු. අද මේ අයවැය ලබන වසරේ විවාද වෙලාවේ විශේෂයෙන්ම ලංගම සියලුම සේවක මහත්තුරු විශේෂයෙන්ම රියදුරු කොන්දොස්තර මහත්තුරු මගේ ගෞරවය සහ ස්තුතිය සහ ප්‍රණාමය අපේ අමුතුමියත් ඉන්නවා අපි සිරුනාගෙම පුද කරන්නට අවශ්‍ය. කොවිඩ් 19 වසංගත තත්ත්වයේ යටතේ බරපතල කාර්යභාරයක් එයා ඉෂ්ට කළා. 300ක් ආසාදිතයින් බවට පත් වුණා. අපිට අගනා වටිනා සේවකයෝ 6 දෙනෙක් ජීවතුන් අතරින් වෙන් වෙලා ගියා. ඒ අය සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රවාහන කෙරුවා, සෞඛ්‍ය පවත්වාගෙන ගියා. ආසාදිතයින් ප්‍රවාහනය කෙරුවා, ත්‍රිවිධ හමුදාවල සොල්දාදුවන් ප්‍රවාහනය කෙරුවා. විශ්‍රාම වැටුප් ගන්න දවසට විශ්‍රාමකී විශ්‍රාම වැටුප් ගන්න තැනට ගෙනිච්චා විතරක් නෙමෙයි යන ගමන් ෆාමසිය ගාව බස් එක නවත්තලා බෙහෙත් ටිකක් අරන් ගිහලා තමයි ගෙදරට බැස්සුවේ. මම ආඩම්බර වෙනවා. එවැනි ආයතනයක් බාර රාජ්‍ය අමාත්‍යතුමා වීමට හැකිවීම පිළිබඳව. විශේෂයෙන්ම අපි ආරම්භ කරනකොටම වැඩ කටයුතු අපේ අශෝක් අබේසිංහ මැතිතුමා කිව්වා ආකාරයෙන් අපි මේ වසර ආරම්භ කරුවේ බස් 200ක් අලුතෙන් හදලා අයින් කරලා තිබුණේ ඒවා මහපාරට දාලා. ඒ වගේම අපිට හැකියාව ලැබුණා අපි සියලු දෙනා පිළිගන්න කාරණයක්. අද ලංකාවේ පොදු ප්‍රවාහන සේවය පීඩාකාරයි. අද බැරිම කෙනා තමයි වාහනයක් නැතිම කෙනා තමයි අද පොදු ප්‍රවාහනේ භාවිතා කරන්න උත්සාහ කරන්නේ. අධිකරු ජනාධිපතිතුමා අපිට නියෝගයක් දුන්නා මේ පීඩාකාරී පොදු ප්‍රවාහනේ සුවපහසු ප්‍රවාහන සේවයක් බවට පත් වෙන්න අවශ්‍යයි කියන කාරණා. සක්‍රමක්‍රමයෙන් අපි අර කියපු පරණ ලොරි බස් වෙනුවට අපි නව බස් රථ යනෝම් කරලා තියෙනවා. අපි සුඛෝභෝගී බස් රථ ගෙන්නන්න බලාපොරොත්තු වෙන් හිටියා. අපේ ඇමතුමී ඉතාම උනන්දුවෙන් කටයුතු කෙරුවා. ඒක අපිට දැනට කරගන්න බැරි වුණත් මුදල් ඇමතුමා කොහේ හරි ඉඳලා අහගෙන ඇති ඒක අපිට මේ වසරේ හරි එතුමාට දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම නමුත් අපිට සිටි බස් විශේෂයෙන්ම පාක් ඇන් රයිඩ් සිටි බස් සේවේ අපි කොළඹ ආරම්භ කරුවා, මහනුවර ආරම්භ කරුවා, අපි දිවයින පුරා මේක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි නොබෝ දිනකින් අපි ග්‍රාමීය මාර්ග සඳහා නව බස් රථ යම් ප්‍රමාණයක් ගෙන්නන්නත් අපි මුදල් ඇමතුමාගේ ආශිර්වාදය අපි බලාපොරොත්තු වෙනවායි කටයුතු ක්‍රියා කිරීම සඳහා. විශේෂයෙන්ම ලංගම කොයිතරම් සේවයක් කෙරුවත් සේවකයන්ගේ පහසුකම් තිබුණේ ඉතාම පහළ මට්ටම. සභාපතිතුමත් ඇති ඇවිල්ලා ඒ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරන්න ඕනේ. අද ප්‍රධාන නිලධාරීන්ට වැඩි අද සේවක මහතුන්ට ප්‍රමුඛතාවය දීලා අපි සියලුම ඩිපෝවල යගේ විවේක ගාර අලුත් වැඩියා කරන්න මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. ඒ වගේම විශේෂයෙන් උදේ ගමන්පිල මැතිතුමාට මගේ ප්‍රණාම මගේ ස්තුතිය පුද කරන්නට අවශ්‍යයි. මේ ඩිපෝ 107 සඳහා ජනතාවට ඉන්ධන සපය නැත්නම් පාරිභෝගිකයින්ට ඉන්ධන සපයන්න පුළුවන් ඉන්ධන හල් 107ක් එතුමා එකවර අපිට අනුමත කරලා දුන්නා ලංගම අමතර ආදායම් උත්පාදනය කිරීම සඳහා. ඒ වගේම දුම්රියේ වගේම අපේ අමතුමියා තියෙන නිසා ළංගම ඒ තියෙන ඉඳන් ඒ සම්පත් පෞද්ගලිකාංශයත් සමග ඒකාබද්ධව වැඩි දියුණු කරලා ඒ ආදායමත් ළංගමට ලබා ගන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. අපේ අශෝක අබේසිංහ මැතිතුමා හිටපු රාජ්‍ය අමතුමා කිව්වා වගේ අද බස් දුවලා විතරක් මේක නඩත්තු කරන්න අමාරුයි. වෙනත් ආදායමුත් අපිට උත්පාදනය කිරීමට අවශ්‍ය සැලසුම් වගේ සාස් කරලා ඉදිරි වසරේදී ඒවා ආරම්භ කරන්න අපි නියමතයි කියන කාරණේ අපි පැහැදිලි කරන්න ඕන. අපි දුම් පරීක්ෂාව වෙනුවට roadworthiness test එක නැත්නම් මාර්ග යෝග්‍යතා සහතිකේ කියන පරීක්ෂාව අපි අඳුනලා දෙන්න වෙනවා ලෝකෙ හුඟක් රටවල් වල ක්‍රියාත්මක වෙන්නේ ඒක දැන් බලන්නේ දුම් විතරයි මේකේ අපි අවසරය දීලා තියෙන ළංගමට පමණයි නිසා පෞද්ගලික අංශයේ සහභාගීත්වයත් සමග වාහනයක් පාට දානකොට දුම් පරීක්ෂාවත් ඒකේ කරනවා අයින් කරන්නේ නැහැ නමුත් මාර්ග යෝග්‍යතා පරීක්ෂණයට භාජනය කරලා හොඳ මාර්ගය ධාවනය කරන්න යෝග්‍ය වාහනයක් පාට දානවා වගේම ඒකෙන් ළංගමට ආදායමක් උත්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණේත් අපි මතක් කරන්න ඕනේ. බස් රථ 600ක් අපි ඇනෝම් කරන්න බලාපොරොත්තු ඉන්නවා අපි ප්‍රාර්ථනා කරනවා අපේ කටයුතු සාර්ථක වෙන්නේ කියලා. ඒ වගේම ළංගම කවදාද තිබුණු ප්‍රශ්නයක් අපේ රංජිත් මද්දුම් බණ්ඩාරම ඇතුමත් බාරව හිටියා ඇමතුමනි දේශපාලනයේ විශාල වශයෙන් තියෙන තැනක්. ඒක ඒ කාලේ ඉඳන් හැටි එහෙමයි. හැබැයි ඒකේ තියෙන ඊටාම නරක තත්ත්වය තමයි ඒක පැත්තෙත් එහෙමයි මේ පැත්තෙත් මෙහෙමයි. ආණ්ඩු මාරු වෙනකොට මේ පුටුවල ගිහිල්ලා නොසුදුස්සව වාඩි වෙනවා. කොන්දොස්තර මහත්තයා ඩිපෝ අධිකාරීවරයා ටයර් මාරු කරන කම්කරුවා DE වෙනවා ඩිපෝ ඉංජිනේර වෙනවා මේක තවදුරටත් කරන්න බෑම තුමනි කොයි පැත්තේ වුණත් මේක වැඩි දුර යන්න වෙන්නේ නෑ මෙහෙම කියලා. ඒ නිසා මේ වෙනකොට අපි SOR එකක් හදලා ළංගම මණ්ඩලය අපි අනුමැතිය අරගෙන තියෙනවා. ඒ SOR එකේ සඳහන් වෙනවා රියදුරු කොන්දොස්තර මහත්තයා වගේම ඩිපෝ අධිකාරී වෙන්න අවශ්‍ය සුදුසුකම් මොකක්ද? ඩිපෝ ඉංජිනේර වෙන්න අවශ්‍ය සුදුසුකම් මොකක්ද? ඩිපෝ පරීක්ෂකයා වෙන්න අවශ්‍ය සුදුසුකම් මොනවද කියන කාරණා. ඒස ඔබතුමාලගේ කාලයක් ආවත් අපේ කාලයක් ආවත් දාන කෙනා කාගේ හරි වෙන්න පුළුවන්. නමුත් ඉදිරියේදී සුදුසුකම් නැති කෙනෙක් මේවට දාන්න බැරි වෙන්න අපි මේ කාල සීමාව තුළ අපි කටයුතු සකස් කරලා තියෙනවා කියන කාරණේ.
ගරුමන්තමා මිනිත්තු දෙකක කාලයක්
අපි මතක් කරන්න අවශ්‍යයි. ඒ වගේම විශේෂයෙන් සේවකයෝ සඳහා රක්ෂණය අපි මේ වසරේ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා වගේම ඔබතුමාලා දකින්න ඇති ඔබතුමාලගේ ප්‍රදේශවලත් කලින් බොහොම කීර්තිමත්ව තිබුණු ළංගම රියදුරු පාසල් අපි නැවතත් නවීන තාක්ෂණය අනුව අලුත් වැඩියා කරලා ඒව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා වගේම මේ වසර තුල අපි අංග සම්පූර්ණ සිසු සැරියට අමතරව පාසල් බස් රථ සේවෙකුත් අපි නව අලුතෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණේ මතක් කරන්නට අවශ්‍යයි. ළංගම හරහා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිළිබඳව අපි අතුකෝල මැතිතුමියත් කතා කරුවා. මේක විශාල වශයෙන් දූෂණ වංචා පැවතිච්ච තැනක්, අධිකරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු වෙච්ච තැනක්, ඒ වගේම පෞද්ගලික සමාගම් වලට විශාල මුදලක් ගලා ගිය තැනක් මේ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම. ඒ වගේ කොන්ත්‍රාත්තු අලුත් කරලා තිබුණේ නැහැ. මේවා අපි නතර කරලා අපි යුද හමුදාවේ තොරතුරු තාක්ෂණයේ අංශය හරහා මේ රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන්න අපි ආරම්භ කරුවා. මේ හරහා මේ වසරේ විතරක් ලක්ෂ 5යි අපි ලයිසන් print කරලා තියෙන මේ අවුරුද්ද සාමාන්‍ය ලක්ෂ 10ක් print කරනවා. මිලියන 130ක් අපි ඉතුරු කරගෙන තියෙනවා. යුද හමුදාවේ ඒ එකකේ භාවිත කරලා රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා. ඒ වගේම විශේෂයෙන්ම මේ තිබුණු දූෂණ වංචා අවම කිරීම සඳහා අද දෙපාර්තමේන්තුව ඇතුලේ මම කියන්නේ නැහැ බිඳුව වෙලයි කියලා. ඒ කියන්න බෑ තාම. හැබැයි යම් ප්‍රමාණයකට විශාල ප්‍රමාණයකින් අපි අඩු
කරනවා.
ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් නැතුව අද ඇතුල් වෙන්න බෑ. SMS එක පෙන්වන්නට අවශ්‍යයි ගේට්ටුවට. ඇතුල් වෙන්න බෑ. තරව්කරුවන්ට ඇතුලට යන්න බෑ. හැබැයි අපේ ඇමතුමිය කියන එක වෙනවා. ඒකෙන් තරව්කරුවට එළියේ ඉන්න. එළියේ ඉඳලා නොයෙකුත් වංචා සහ දූෂණ වලට අත වනන තත්වයක් එළියේ තියන්න පුළුවන්. නමුත් විශේෂයෙන් පොලිසියත් එක්ක අපි ඒකාබද්ධ වෙලා ඒ කටයුතු වෙනස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම
කාලය අවසන් වෙන කරු
ඇමතුමිය මට විනාඩියක් දෙන්න. විශේෂයෙන් ත්‍රී රෝද රථ අලංකරණයට තහනමක් තිබුණා. ඒවා අපි ඉවත් කරුවා. ඕෆ් රෝඩ් නැත්නම් ෆෝර් වීල් රථ සඳහා මොඩිෆිකේෂන් කරන්න අපි අවසරේ ලබලා දෙන්න සියලු කටයුතු කරන් යනවා. ඒ වගේම අනිත් වාහනත් අලංකරණය කිරීම සඳහා අවශ්‍ය අවසරේ කඩිනමින් ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් මේ වෙනකොට අපි සකස් කරලා රිය අනතුරු අවම කිරීම සඳහා ඩීමෙරිට් සිස්ටම් එක නැත්නම් ලකුණු අඩු කිරීමේ ලයිසන් එක අපි දැන් සකස් කරලා තියෙනවා. පොලිසිය අතේ දැන් වැඩේ තියෙන්නේ ඒ සඳහා අඩු කරන ලකුණු සහ දඩ නියම කිරීම පොලිසියට දැන් බාරයි. අපි පැත්තෙන් අපි කරන්න අවශ්‍ය ටික අපි කරලා තියෙනවා. වගේම ඉදිරියේදී ඊ මෝටරින් ව්‍යාපෘතිය හරහා මේක ඩිජිටලයිස් කරන්න දිස්ත්‍රික්ක 25ම ඒකාබද්ධ කරන්නත් අපි කටයුතු කරලා තියෙනවා. මෝටර රථ ප්‍රවාහන විනාඩියක් දෙන්න අපේ මූලාසනාරූඪ මන්තුමනි. ප්‍රවාහන වෛද්‍ය ආයතන ඉස්සර තිබුණේ දිග පෝලිම් උදේ 4ට යන්න ඕනේ පාරේ සෙරප්පු කොට්ටම තියලා නිදා ගන්න ඕනේ. අද එහෙම පෝලිමක් නැහැ. ඊ චැනලින් හරහා අද નિયમિત වෙලාවට ගිහිල්ලා වෛද්‍ය පරීක්ෂණ ලබා ගන්න පුළුවන්. අද කොලෙස්ටරෝල් ප්‍රෙෂර් වලට අපි ෆේල් කරන්නේ නැහැ. සුළු ආබාධ වලට අසමත් කරන්නේ නැහැ. අපි ඩ්‍රග් ටෙස්ට් විශේෂයක් අපි කරුවා. ඩ්‍රග් ටෙස්ට් එක අපි ආරම්භ. අද විෂ මද්‍රව්‍ය වර්ග 4ක් සදා අපි පරීක්ෂා කරනවා. කියන්න කනගාටුයි 15%ක් විතර බර වාහන රියදුරන් අද පොසිටිව් වෙනවා මේ ඩ්‍රග් ටෙස්ට් එකේ. ඒ කෙසේ වෙතත් ඒ අයට අද රියදුරු බලපත්‍ර ලැබෙන්නේ නැහැ. කුඩු ගහන එක කෙසේ වෙතත් කුඩු ගහලා පාරේ වාහන එලවන එකවත් අඩුම තරමේ ඒ හරහා නතර කරන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් ලක්දිව ඉංජිනේරු ආයතනය හරහා ජනාධිපතිතුමාගේ උපදෙස් මත රජයේ පැරණි වාහන 5000ක් අලුත් වැඩියා කිරීම සඳහා ඒ වර්ක්ෂොප් එක හදලා මේ වෙනකොට අපි කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කිරීගෙන යනවා. නැවත වාරයක් විශේෂයෙන්ම පෞද්ගල NTC එකට අපි ස්තුතිය පුද කරන්න ඕනේ. අපි සියලුම දඩ සහ අය කිරීම අපි නතර කෙරුවා COVID-19 නිසා. පෞද්ගලික බස් රථ හිමියන්ට අපි සහන යම් සහන පැකේජයක් ලබලා දුන්නා. සියත් ආයතන එක්සයිඩ් එක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සම්පකාර ඉන්ෂුරන්ස් එකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. එයා ඉදිරිපත් වෙලා Chevron Lubricants එයා අපිට සහන දෙන්න උදව් කෙරුවා. එයා මතක් නොකරුවොත් ඒක වරද්දා. බස් හිමියන්ගේ අයිතිය අපේ රන්දිත් වන්දු බණ්ඩාර මැතිතුමා දන්නවා. බස් හිමියාගේ අයිතිය ගන්න බෑ. මේ පවර් ඔෆ් එටර්නි ගහලා ට්‍රාන්ස්ෆර් කරන්න. සදා පනත සංශෝධනය කරන්න අපි සියලු කටයුතු කරලා ඉදිරියේදී බස් හිමියන්ගේ තමන්ගේ බස් රථයේ අයිතිකර කාර්කම ලබා දෙන්න අපි කටයුතු කරනවා. වගේම ලංගම වගේම දුම්රිය දෙපාර්තමේන්තුවත් අපේ ඇමතුමිය සමග එකතු වෙලා පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් හරහා ඉඩකඩම් වලින් ප්‍රයෝජන අරගෙන යම් ආදායමක් උත්පාදනය කරන වැඩසටහනක් අපි සකස් කරලා තියෙනවා කියන කාරණේ මතක් කරමින් නැවත වාරයක් මේ සියලුම අංශවල විශේෂයෙන් ලංගම ඒ සියලුම සේවක මහතුරුන්ට කොවිඩ් සමයේදී ඒ ලබා දීපු අතිවිශිෂ්ට සහයෝගය පිළිබඳව ස්තුතිවන්ත වෙන අතර විශේෂයෙන් පෞද්ගලික බස් හිමියන්ගේ
සංගම්
වර්ධනය කරන්නේ නැතුව අපේ මුදල් ඉල්ලන්නේ නැතුව බස් ගාස්තු වැඩි කරලා ඉල්ලන්නේ නැතුව අපිට ඒ සහයෝගය ලැබලා දුන්නා. අපි වැඩි කරලා දුන්නා. ඒ සහයෝගය පිළිබඳවත් මගේ ස්තුතිය පුද කරමි. කාලය ලබා දීම සම්බන්ධව මගේ ස්තුතිය පුද කරමි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. ඔව් ලක්ෂ්මන් කිරියල මහත්මයා.
පොයින්ට් ඔෆ් ඕඩර් සර්. ගරු සභාපතිතුමනි. විපක්ෂයේ മന്ത്രിවරුන්ගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් පැනගල තියෙනවා. ඊයේ මනුෂ්‍යනානයක් කර මැතිතුමා විනාඩි 5ක් වැඩි ගිල්ලනකොට ආණ්ඩු පක්ෂේ മന്ത്രിවරු කණ්ඩායමක් ඇවිල්ලා 15ක් 20ක් මේ පැත්තට ඇවිල්ලා පාර දෙන්න උත්සාහ කෙරුවා. තල්ලු කෙරුවා. ඉතින් ඒක ඊයේ ඉවරයි කියලා අපි අද පාර්ලිමේන්තුවට ආවා. නමුත් අද ഇതുභාගේ කතාවෙන් පස්සේ මේ අපේ පැත්තේ ලොබි එකට ඇවිල්ලා മന്ത്രിවරු 15ක් 20ක් ආණ්ඩු පක්ෂේ ഇതുපාට පාර දෙන්න උත්සාහ කෙරුවා. ඉතින් ඇත්ත වශයෙන්ම ආරක්ෂාව තාවරු කරන්න නැත්නම් අපිට පාර්ලිමේන්තුවේ ඇත්තම අපිට එන්න බෑ. අපිට ඉන්න බෑ. ආරක්ෂා පාර්ලිමේන්තුවේ කවුරු හරි මොනවා හරි කිව්ව නම් ඒකට උත්තර දෙන්න ඕන.
හොඳයි.
ඒකටයි අපි එන්නේ.
හොඳයි.
පාර්ලිමේන්තුවේ කියන දේවල් වලට ගහගන්න යනවා නම් අපිට පාර්ලිමේන්තුවේ ඉන්න බෑ.
සංජීව එදිරිමාන ගරු මන්තුමා
මම කිරියල්ල මහත්තයාගෙන් අහනවා කොටියාගේ බෝම්බෙට අවු වෙලා එක තැන් වෙලා ඉන්න තාත්තට කියපු කුණු කතාවට තමුන්නාස එකඟද නැද්ද? එතරයි.
ඔව්. ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා.
අන්නේම නිසා අපි තීරණය කළා තියෙනවා අපේ ආරක්ෂාව තහවුරු වෙනතුරු අපි නැවත පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. එතරයි.
අපේ ප්‍රසන්න රණවීර මහත්තයා.
අස්මන් කිරියල්ල ගරු මන්ත්‍රීතුමා පරිණත දේශපාලඥයෙක් විදියට ওই විදියට කතා පක්ෂග්‍රාහීව කතා කරන එක හරි වැරදි. ඔබතුමා දන්නවා කතා කරද්දී මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා පෞද්ගලික මඩ ගැනීම ඒ වගේම දෙමව්පියන්ට අපහාස කිරීම මේ වගේ අමනෝච්ච ක්‍රියාවන් සිදු කිරීම හරිද කියන එක පිළිබඳව කතා
කරනවා.
ගරු සභාපතිතුමනි පැහැදිලිවම කියන්න ඕනි අද ඇති වුණු සිද්ධිය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල පහරක්. ඉතින් ඊයේ දිනෙත් අපි දැක්කා මේ මන්ත්‍රීතුමාට මේ ප්‍රදේශයට ඇවිල්ලා ගැහුවා. එතකොට පොඩක් දෙන්න. එතකොට අද දිනේ කතා කරලා බේරුණාම මේ මන්ත්‍රීතුමා මේ විපක්ෂයේ ලොබියට එන්න බෑ මෙයාලට. ඇවිල්ලා ගහන්න එනෝ නම් අපි කියන පැහැදිලිවම මේ රටේ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ ආරක්ෂාව දෙන්න බෑ නං. අපි කතානායකතුමාට කියනවා ආරක්ෂාව දෙනකන් අපි මේ විවාදයෙන් අපි අයින් වෙනවා. පැහැදිලිව කියන්න ඕනි.
මොකද
මේ රටේ
නලින් බණ්ඩාර මන්තුමා
අරි මන්ත්‍රීතුමා, අද අපි දන්නෝ අපේ රටේම දැවන්ත විරෝධයක් මේ පාර්ලිමේන්තුවේ 225ට ඇති වෙලා තියෙනවා. අපේ වගකීම තමයි ඒක නැති කරගන්න එක. හැබැයි ඒක නැති කරගන්නවා වෙනුවට මේගොල්ලෝ කරන්නේ ඒක තවදුරටත් වර්ධනය කරන එක. අද ගමට යන්න බැරි පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂයේ මැති අමතිවරු අපිට මෙතන ගහන්න හදනවා. අපි කියලා පුළුවන් නම් ගමට යන්න.
හරි. ගරු කාංචන විජේසේකර මැතිතුමා,
ගරු මූලාසනේ සභාපතිතුමනි, අද විපක්ෂය පහුගිය කාලෙම උත්සාහ කරේ මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා අසත්‍ය ප්‍රකාශ කරමින් මඩ ගහන්න. මනෝෂ නානායක්කාර මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේදී මගේ නමත් සඳහන් කරමින් මෙතන අසත්‍ය ප්‍රකාශයක් කරා. ලේඛනයකුත් පෙන්නවා. මට පෞද්ගලිකව ගහන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. ලේඛනයක් පෙන්නලා ඉවරලා අසත්‍ය චෝදනා එල්ල කරමින් වංචාවක් සිදු කරා. මෙන්න මේකෙන් මුදල් ගසා කෑමක් කරා. එවැනි අසත්‍ය චෝදනාවක් කරා. මම කිව්වේ ලේඛනය කියවන්න කියලා. ලේඛනය කියවන මොකක්ද තිබුණේ? ධීවර සංසාර උපදේශ දීලා තිබුණේ ප්‍රසම්පාදන ක්‍රමයේ අනුගමනය කරමින් වරායේ තියෙන රාජසන්තක කළ තියෙන කන්ටේනර් ටික අරගෙන ඉවරලා ප්‍රසම්පාදන ක්‍රමයේ තුලින් ක්‍රියාත්මක කරන්න කියලා. දැන් ඒක කියන්නේ නැතුව මෙතන අසත්‍ය ප්‍රකාශ කරමින් හොරකම් කරා. මේක ජනාධිපතිතුමාටත් කියනවා, අගමැතිතුමාටත් කියනවා, ආණ්ඩු ඇමතිවරුන්ට කියනවා. එහෙම බොරු කියන්න මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න නෑ. මෙතුමාලා බොරුව නැත්තම් විවාදයක් ගෙනියන්නත් බෑ. ඒක තමයි ඇත්ත කතාව. මෙතුමාලා සත්‍ය කරුණු තියනවා නම් අද පාර්ලිමේන්තුවේ විවාදේ ඉන්නවා. මෙතුමාලා පාර්ලිමේන්තුවෙන් පැනලා යන්නේ මෙතුමාලා කරුණු නෑ. අද ජනතාවට කියන්න කරුණු නෑ. මෙතුමාලා බොරු සමාජගත කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද වලට යට වෙලා මෙතන පාස්කෘත ප්‍රහාරය ගෙනල්ලා බොරු කතා කියනවා. කවුරුවත් එළිය කියලා කතා කරන්නේ නෑ. මම අභියෝග කරනවා පුළුවන් නම් මනෝෂ නානායක්කාර මන්ත්‍රීතුමාට අද පාර්ලිමේන්තුවේ කියපු කතා මෙතනින් එළිය ගිහිලා ඔබතුමාලා උද්ඝෝෂණය කරලා හරි කොහේ හරි තරක කියන්න පුළුවන් නම් හොරකමක් කරලා තියෙනවා කියලා ඒ වගේම අභියෝගයක් කරනවා. පුළුවන් නම් ධීවර අමාත්‍යංශේ ඔබතුමාලගේ වෘත්තීය සමිතිය ඉන්නෝ, අපේ වෘත්තීය සමිතිය ඉන්නෝ, ජනතා විමුක්ති වෙනේ වෘත්තීය සමිතිය ඉන්නෝ, කොහේ හරි වෘත්තීය සමිතියට පුළුවන් නම් කියන්න අපි හොරකම් කරලා තියෙනවා නම් ඒක පෙන්වන්න කියලා අපි කියනවා. චෝදනාවක් කර තියෙනවා නම් පෙන්වන්න කියලා. එහෙම කරන්න බැරුව ඔබතුමාලාගේ ඔබතුමාලාට නොහැකියාව වහගන්න මෙතන කරනවා. මනෝෂ මන්ත්‍රීතුමා අපිට මතකයිනේ 2015 අපිත් එක්ක එකට පාර්ලිමේන්තුව දෙවෙනි වතාවට ඇවිල්ලා කිව්වා ලෝන් එකක් ගෙවා ගන්න බෑ, රුපියල් 20000ක් කැපෙනවා, රුපියල් 20000 ඉතුරු වෙන්නේ ආණ්ඩුවට ගිහිල්ලා තමයි බේරෙන්න වෙන්නේ කියලා. එහෙම ගිය මිනිස්සු අපිට එල චෝදනා එල්ල කරන්නේ. අපෙන් අහගන්න එපා මේ කරපු කතා වැඩ ටික. එහා පැත්තට මේ පැත්තට පණින්න මුදල් ගත්ත මිනිස්සු ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. ඒ නිසා පෞද්ගලික මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ මට ගැහුවට. හැබැයි ඔබතුමන්ලා චෝදනාවක් කරනවා නම් ඒකේ කරුණුත් එක්ක චෝදනාව ඉදිරිපත් කරන්න කියන එකත් මේලා මතක් කරනවා.
ඉරාන් වික්‍රමරත්න මැතිතුමා,
මුලසුනේ මන්ත්‍රීතුමනි, මේ සඳහන් කරන්න ඕනේ පාර්ලිමේන්තුවේ ඇත්ත කියන එකයි බොරු කියන එකයි අලුත් එකක් නෙමෙයි. එතකොට ඒකට වාද විවාදය හරහා තමයි ඒකට උත්තර දෙන්න ඕනේ. වාද විවාදයෙන් පිට පාර්ලිමේන්තුවේ වෙන හැසිරීමක් නැහැ. වාද විවාදයට පමණයි සීමා වෙන්න ඕනේ. එතකොට කතානායකතුමා හොයලා බලලා මේ මන්ත්‍රීතුමාට වෙලා තියෙන මේ අභියෝගය, ඒ වගේම පහර දීමට කරපෝ ඒ ඒ ඒ ඒ අභියෝගය පහර දුන්නේ
නැහැ
කියලා කියන ඒකට ඒක ඒක
මේ මාධ්‍යට කතා කරන්න. ගරු සභාපතිතුමනි, අපේ ජාතික ලයිස්තුවෙන් ආව ඉන්නේ අහන්න මං කියන්න. අපේ ජාතික ලයිස්තුවේ පත් වෙලා ආව ඉරාන් මැතිතුමා, මන්ත්‍රීතුමා, හිටපු මුදල් රාජ්‍ය මැතිතුමා, එතුමාගේ අනිත් කණ්ඩායම ගියාම එතුමා අද ඉන්නවා. ඒ ගැන අපි සතුටු වෙනවා. හර්ෂ මහත්මයා මම ගොඩක් ගරු කරන උගත් මන්ත්‍රී කෙනෙක්. ඔබතුමාට කවදා පාර්ලිමේන්තුවේ මෙහෙම ප්‍රශ්නයක් කියලා නැහැනේ. ඔබතුමාත් ඇවිල්ලා වංචාව ගැන කතා කරනවා. ඕක උනතර කවදා ඔබතුමාට ප්‍රශ්නයක් කියලා තියෙනවද? ඉරාන් මන්ත්‍රීතුමාට එලා තියෙනවද? ඉන්න කතා කරන දෙන්නකෝ. මම වැදගත් විදියට අහගෙන ඉන්නවා ඔබතුමා කියන ඒවා. ඔබතුමාගේ වැදගත්කමත් පෙන්වන්නකෝ බුද්ධිය වගේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, දැන් මේ කැබිනට් පත්‍රිකාව ගැන අපි දන්නවා. මේ සම්පාදන ක්‍රියාවලියට එකඟ වෙලා කැබිනට් එකට ගෙනාලා කැබිනට් එකෙන් අනුමත කෙරුවේ මේ හිරේලා දින කන්ටේනරයක් ගන්න. ඒක හොරකම් කෙරුවා කියලා කියන්නේ. එතුමාගේ ඔල්ඩෝස් ඉන්නේ නේ. එතුමාගේ ඔල්ඩෝස්ුවක් දුන්නොත් ඒ මාළු මුදලාලි. ওই ඔල්ඩෝස් අවුදු ගාණක් අදිනවා. කාංචන ඇමතුමා. හරි මඩ ගහන එකේ සීමාවක් තියෙනවා. ඒකත් කමක් නෑ කියමු. තමන්ගේ තාත්තා. හරි අසනීපෙන් ඉද්දී. හරි අසනීපෙන් බෝම්බ ලක් කියලා හරිද ඒ දුක් විඳින්න එහෙමයි කියන එකට අපිට ඉඩ දෙන්න විදියක් නැහැ ඒ නිසා අපි කියනවා ගරු සභාපතිතුමනි මේ මනුෂ්‍යනායක කර මහත්මයා ඊයෙල්ලා කතානායකතුමාට ගහන්නව මන්ත්‍රීවරයා අද මේගොල්ලන්ට මේ විවාදවලට මුහුණ දෙන්න බෑ ඒක තමයි මේගොල්ලෝ පැනලා යන්නේ මේගොල්ලන්ට කරුණු නැහැ මොවුන්ගේ තියෙන බොරුව මොවුන් හදන්නේ රටට කතා කරන්න ලෝකෙට කතා කරන්න UN එකට කතා කරන්න මේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ කියලා මේගොල්ලෝ අසීමිත ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මඩ ගහනවා ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ රට පාලනය කරන ජනාධිපතිතුමාට මඩ ගහනවා පහර දෙනවා හැම වෙලේම කරන්නේ බොරුව ඒ නිසා ඒක තමයි ඇත්ත දැන් ඉරාන් මන්ත්‍රීතුමා කතා කරලා එතුමාට අරුමයි ඡන්දවත් ඉල්ලන්න බැරි වුණා මේ මමුදල් ඇමතිකම කරලා අන්තිරේ ජාති ලයිස්ට්ෙන් ආවේ දැන් ඇවිල්ලා අපිට උගන්වනවා කොහොමද ආණ්ඩුව කරන්න කියලා කොහොමද මමුදල් අමාත්‍යංශ කරන්න කියලා මේ වගේ බංකලොත් දේශපාලඥයෝ අද පාර්ලිමේන්තුවේ යන්නේ මේගොල්ලන්ට මූණ දෙන්න බෑ ඇත්තට මූණ දෙන්න බැරි නේද තමයි අද පැනලා යන්නේ ඔය 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 පක්ෂයේ ඉන්නවා මන්ත්‍රී කෙනෙක් මට කතා කරලා කිව්වා ඇමතුමා මේගොල්ලන්ට පිස්සු ඕන් දැන් යනවා පාර්ලිමේන්තුවේ ගේට්ටු ඉස්සරහා උද්ඝෝෂණයක් කරන්න කියලා උද්ඝෝෂණයක් කරන්න කියලා දැන් දෙකට උද්ඝෝෂණය දෙනවා පාර්ලිමේන්තුවේ ගේට්ටු ගාව හරි පාර්ලිමේන්තු ගේට් මට මන්ත්‍රී කෙනෙක් කතා කරලා කිව්වා මගේ ටෙලිෆෝන් එකේ දැනටත් තියෙනවා මට කිව්වා ඇමතුමා මේගොල්ලන්ට පිස්සු මේ මනුෂ්‍යලා වගේ මේ 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 එහෙ මෙහෙ පයින් කෑලි ගෙනල්ලා දාලා මේ පාර්ලිමේන්තුව විනාශ කරලා හරි දැන් ගෙනල්ලා දැන් ගිහලා ගේට්ටු ගාව උද්දෝෂි දැන් ගේට්ටු ගාව කියලා මොනවද කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියලා ඒ නිසා ගරු සභාපතිතුමනි අපි මේ අපේ විවාදය නෙමෙයි මේ අපේ විවාදය නෙමෙයි මේ විපක්ෂයේ විවාදය විපක්ෂය ඉල්ලලා තමයි මේ විවාදේ ඒගොල්ලෝ 160ක් හම් වෙනවා අපිට 140ක් හම් වෙනවා 159 එකට හම් වෙන්නේ 140යි මේක ඉන්න 10 දෙනයි 12 දෙනයි කතා කරන්නේ ඒගොල්ලෝ හම් වෙනවා 160ක වෙලාව ඒ 160 වෙලාවෙත් කරන්නේ මඩ ගහන එක ඒ 160 වෙලාවත් පාවිච්චි කරන තමයි මේගොල්ලෝ යන්නේ ඉතින් මම යෝජනා කරනවා විපක්ෂයේ ඉන්න අපේ TN එකේ සහ අනිත් පක්ෂවල ඔව් අපි ස්තුතිවන්ත වෙනවා එතුමන්ලට අද පාර්ලිමේන්තු ඉන්න එක ඉතින් එතුමන්ලා කැමති නම් අපිට විවාද කරන්න පුළුවන් විවාද ඉල්ලපයි විවාද එපා කියනවා නම් අපිට තීන්දුවක් අරගෙන ඉවරලා ඔව් ඊතුරු කාලය සම්පූර්ණයෙන්ම මේ TN එකට සලකන්නේත් නැහැ TN එකේ ඡන්ද ටික ගත්තා ද්‍රවිඩ ජනතාවගේ උතුරේ නැගෙනහිර මුස්ලිම් ජනතාවේ ඡන්ද ටික ගත්තා ඒ නිසා ඔවුන්ට වෙලා ඕනේ නැත්තම විපක්ෂය නියෝජනය කරන එකම මේ අද ඉන්න මන්ත්‍රීවරුන්ට ඒ වෙලාව දීලා අපි ඕනනම් කරගෙන යන් එතුමන්ලත් කියනවා නම් මේක ඕනේ නැහැ කියලා අපිට පුළුවන් සභාව වැඩ කටයුතු ඉක්මනින් අවසන් කරලා ඉවරලා මේ මේකේ
බෞද්ධිකරුවා
ජනතාවට මොකක් හරි සේවයක් කරන්න
බෞද්ධිකරුවා මතුනේ ගරු කාන්චන විජේසේකර මැතිතුමා
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි දැන් මේ මනුෂ්‍ය මන්ත්‍රීතුමා මේ සභාවේ සභාගත කරපු මේ ලේඛනය මෙතුමා සභාගත කරන්න ඉස්සෙල්ලා හැන්සාඩ් ගත කරන්න ඉස්සෙල්ලා මේ ලේඛනය අතේ තියාගෙන කිව්වේ මම මේකෙන් වංචාවක් සිද්ධ කරා කියලා කන්ටේනර් දෙකක් නිදහස් කරන්න මම ලබා දීලා තියෙනවා මම අනුමැතිය ලබා දීලා තියෙනවා ඒක ගිහිල්ලා කොහෙටද විකුණුවේ මේකෙන් අයුතු ගනුදෙනුවක් කරා කියලා ගරු මූලාසනේ සභාපතිතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා එතුමාගේ සම්පූර්ණ කතාවේ ඒ සම්පූර්ණ කොටස හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කියලා මේ මෙතුමා සභාගත කරපු ලියුම මේ ලියුම යවන්නේ කවුද දීවර සංස්ථාවේ සභාපති අපේ අමාත්‍යංශ ලේකම්ට එවනවා ප්‍රසම්පාදන කටයුත්තක් සිදු කළා දෙන්න කියලා කන්ටේනර් දෙකක් නිදහස් කරගෙන ඉන්නෙමි මේ දීවර සංස්ථාවේ ආයතනයේ ප්‍රධානියා ලේකම්වරයාගෙන් ඉල්ලනවා වරායේ රේගුවේ රාජ සන්තක කළ තියෙන දෙකක් නිදහස් කළා දීවර සංස්ථාවට දෙන්න කියලා මේ මේකෙන් මොකද වෙලා තියෙන ගනුදෙනුව දැන් මේ වගේ ලේඛන පෙන්න තමයි බොරු ලේඛන පෙන්න ජනාධිපතිතුමාගේ ඉඳලා අගමැතිතුමාගේ ඉඳලා මේ රජයේ ඉන්න ඇමතිවරුන්ට මඩ ගහන පාවිච්චි කරන්නේ ඒක සම්පූර්ණයෙන් මේක මම ඉවත් කරන්න කියන ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා නැවත වතාවක් එතුමාට අභියෝගයක් කරනවා පුළුවන් නම් අමාත්‍යංශයේ ඕනම නිලධාරියෙක්ගෙන් ඕනම වෘත්ති සමිතියක වෙන්න පුළුවන් ඕනම දේශපාලන පක්ෂයක වෙන්න පුළුවන් චෝදනාවක් තියෙනවා නම් ඒකත් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා මේ සභාවේ
බොහොම ස්තුතියි ගරු මත ප්‍රියංකර ජයරත්නතුමා
ගරු සභාපතිතුමා යම් කිසි අමාත්‍යවරයෙක්ගේ හැන්සාඩ් ඉවත් කරන කියනා නම් ඒක ඔබතුමා ඇනවුස් කරන්න ඕනේ නැත්නම් ඉවත් කරන්න බෑ ඒ නිසා කරුණාකර ඔබතුමා කියන්නේ මේ අදාළ කොටස හැන්සාඩ් වාදී ඉවත් කරන්න කියන නියෝගයක් දෙන්න නැත්නම් ඒක නිත්‍යානුකූල වෙන්නේ
නැහැ බොහොම ස්තුතියි ගරු මත්තුමනේ මං හිතන්නේ මේ ස්ථාවරණිය ඔයගොල්ලට පටහැනි යම් කාරණා කිසි තියෙනවා ඒවා කතානායකතුමාට සොයලබල්ල අවශ්‍ය කටයුතු කරන්න කියලා මං දැනුම් දෙනවා නෑ පස්සේ නෙවෙයි ගරු එමෙතුමා ඒ විවාදයේ ඇති වෙච්ච කරුණුවල ස්ථාවර නියෝග වලට නුසුදුසු දෙයක්
ගීපු
ඒ කොටස ඒක වැඩි එක කරන කර ඇන්සර් එක ඉවත් කරන්න කියලා.
ඒ තමයි ඔබතුමා හොඳටම ඔබතුමා හිටපු නියෝජ්‍ය කතාන නිසා හොඳටම දන්න ස්ථාවර නියෝග වලට පටහැනි දෙයක් තියෙනවා. ඒක තමයි නුසුදුසු දේ. ඒ නිසා ඒ නුසුදුසු කාරණා ඉවත් කරන්න කියලා. නෑ නෑ මුළු කතාවම නෙවෙයි ගරු අමාත්‍යවරනි ස්ථාවර නියෝග වලට පටහැනි දැන් අපි දැක්ක දෙපාර්ශ්වයේ මන්ත්‍රීවරු ස්ථාවර නියෝග අනුව හරියට හැසිරෙනව නම් මේ සභාවේ මේ වගේ කටයුතු සිද්ධ වෙන්නේ නෑ. නමුත් ඒවා නෑ නුසුදුසු කියන්නේ සුදුසු ස්ථාවරණිය වලට නොගැලපෙන දෙයක් නේ. එහෙම නොගැලපෙන දෙයක් තියෙනවා අනිවාර්යෙන් අයින් කරන්න කියලා අපි කතානායකතුමාට දැනුම් දෙනවා. කාන්තන විජේසේකර මහත්මයාව
දැන් මේ කතාව කරනකට මෙතුමන්ලා කිව්වේ මේ සුදුළුණු කන්ටේනරයකුත් මෙහෙම කරලා තියෙනවා ඒ වගේම තමයි මේක කරලා තියෙන්නේ කියලා. මෙතුමන්ලා මේ දිගින් දිගටම පාවිච්චි කරනවා මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට යට වෙලා මේ වරප්‍රසාද වලට මුවා වෙලා මේ රටේ මතයක් ගොඩනගන්න මේ ආණ්ඩුවෙන් ඇමතිවරු ආයතන ප්‍රධානින් හොරගම් කරන්න ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ නිසා අපි ඔබතුමන්ලගෙන් ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් මේක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න. මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න මේ වගේ දිගින් දිගටම බොරු කියන ප්‍රින්සිපල්. ඊයේ දවසේ විවාදේ විපක්ෂය නියෝජනය කරමින් 15 දිනක් කතා කරා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් 12 දිනක් කතා කරා. හැබැයි ආණ්ඩු පක්ෂයේ 12 දෙනාම කතා කරලා පස්සේ තමයි විපක්ෂයේ මනුෂ්‍ය මන්තුවා කතා කරේ. එතකම් මෙතන කිසි ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. එතුමා පෞද්ගලිකව පුද්ගලයන් ඉලක්ක කරගෙන ඒ පුද්ගලයන්ගේ පවුල් වලට විවිධ ප්‍රහාර නෙල්ල කරා. ඒ නිසා මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් කතානායකතුමා දැනුවත් කළ මේ පිළිබඳ තීන්දුවක් ගන්න. මෙතුමන්ලා පාර්ලිමේන්තුවෙන් යන්නේ වෙන මොනවත් නෙමෙයි. මෙතුමන්ලට කියන්න කරුණු නැහැ. අද මේ මාර්ග සංවර්ධන අමාත්‍යංශය ගැන විවාද වෙන වෙලාවේ කාපට් කිලෝමීටර් ලක්ෂයක් සිදු වෙනකොට මෙතුමන්ලට කරගන්න පරිපාලන සියලු දේ අද සංවර්ධනය වෙනවා. අද සියලුම දේවල් මේ අමාත්‍යංශ තුළින් මේ කටයුතු කරනවා.
Under the breach of privilege, so that it is referred to the committee, and the committee can certainly act under the act and ask the speaker to also take steps. So I think he should go down that path because the speaker also would, when he is asked to make a decision, would like to have a comprehensive review of this whole incident. I think that is the way to go. But I think the other point is, regardless of the truth of what is being said. The fact that members of parliament behave in such a physically unacceptable way, I think is, I'm not blaming any one side, but certainly that is not something that is on, Honorable Presiding Member, because, I mean, you know, we all come with different points of view. And, there must be at least some sort of basic understanding that we can say whatever we want. I'm not talking about lying. Anyone who's lying should be contested. But and there is a path when privileges are breached on along those lines. But if we are trying to be physical in nature, in trying to prevent people from expressing opinions, then I think there is no point in coming to this house. And that is something that both sides, all members from both sides, must respect. That is not happening, and I think that is the real disgrace. For people who are looking at Parliament live.
Oh, bo mechite obatuma ape garu Johnson Benante mattu.
Etumana dehilai.
Kanchana Vidhayakara mattu.
Garu Mulasane mantritumane obatuma kwa slavara niyogayata obatumata balaya naha kiyala. Namuth 91 yata te obatumata balaya thibena me kotasa apahasaatmakawa karapu waradi toroturuth ekka මේ කරපු ප්‍රකාශය ඉවත් කිරීමේ බලය ඔබතුමාට තියෙනවා. එනිසා ඔබතුමා ඒක ඉවත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම පොන්නම්බල මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ පිළිබඳව මම වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරනවා. මේ පිළිබඳව නමුත් මේ අද දවසේ මේක මතු කරේ නැත්තම් වෙන්නේ මොවුන් මේ කියන දේවල් මාධ්‍ය තුලින් ගිහිල්ලා වෙන්නේ මෙතන ඉන්න මිනිස්සු හැම එක්කෙනාම හොරු බවට පත් වෙන එක. එනිසා ඒ අවස්ථාවේ නැගී ඉඳලා ඒ පිළිබඳව උත්තර දුන්නේ ඒකට පුත්තරයක් දෙන්න අවශ්‍ය නිසා. ඒ පිළිබඳව මේක මතක් කරනවා.
හරි. ඒ ඔබතුමා සඳහන් කරවෙත්තේදී ස්ථාවර නියෝග වල තියෙන අනුව නුසුදුසු කාරණාවක් සඳහන් වෙලා තියෙනවා. ඒ සියලු ඒවා අහිංසක වාර්තාවෙන් ඉවත් කරන්න කියලා මම නියෝග කරනවා. ඒ වගේම අපේ පොන්නම්බල මැතිතුමා ඉදිරිපත් කරපු කරුණු ගැනත් විශේෂ අවධානය යොමු කරන්න කියලා මම දැනුම් දෙනවා. අපේ ජොන්සන් පෙනාන්දේ මැතිතුමා
සභාපතිතුමනි, මම පොන්නම්බල මැතිතුමා කියපු දේ ගැන මමත් ප්‍රකාශයක් කරන්න ඕනේ. එතුමා කිව්වා මේ දෙයක් තියෙනවා නම් ඒ විදිහට පැමිණි කරලා වර්ත සාධාරණව කටයුතු කරන්න කියලා. හැබැයි එහෙම වෙනකොට මාධ්‍ය මේක අරගෙන ඉවරයි. එතකොට අපි දන්නවා අද ඉවර සංස්ථාව ඉතාමත්ම දියුණුතරට ගෙනලා ඉතාමත්ම දූෂණකින් තොරව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව නාස්තියකින් තොරව තමයි මේ අමාත්‍යංශද කටයුතු කරන්නේ. එතන මේක හවස ගියාම ඒ අවශ්‍ය කරන මඩ සහ ඔක්කොම ඒ ඇමතිවරයා පුද්ගලයා විඳින්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ඉවත් කළ යුතුයි කියලා අපි කියනවා. ඒ වගේ පොන්නම් බල මැතිවර කියලා ඔබතුමාට මේ පාර්ලිමේන්තේ කවදා ප්‍රශ්නයක් කියලා නැහැ. දැන් ඔබතුමාට මතක ඇති ඔබතුමා දවසක් මමත් එදා කතා කෙරුවා, දවසක් ඇති වුණා ප්‍රශ්නයක්. ඔබතුමා ඇවිල්ලා ඉවරලා මේ පාර්ලිමේන්තුවේදී කතා කෙරුවා ඒ ප්‍රශ්නය ගැන. ඒ නඩුවක් තියෙනවා කියලා කිව්වා. හැබැයි ඒ නඩුව එදා ඉවරලා තිබුණේ. ඉතින් ඒ ඔබතුමා එක පිළිගත්තා. ඔබතුමා දෙවන දවසෙත් මුත් කිව්වේ නැහැ. ඔබතුමාට කියලා අපි ගඩොල් කරනවා. ඒක තමයි වාද විවාද කියන්නේ. හැබැයි ඔබතුමාට කවුරුත් මේක ඇවිල්ලා පහර දෙන්න ඔබතුමාට බැනලා එහෙම කළා නෑ පාර්ලිමේන්තුවේ. එහෙම කළා නෑ. ඉතින් ඉමෝෂනලි ප්‍රශ්න ඇති වෙනවා. මේ පැත්තෙත් ඉන්න තරුණ දේශපාලඥයෝ. හැබැයි මේ මහබැංකුව හොරාකාපු මිනිස්සු මහබැංකුව හොරාකාලා ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ මහබැංකුව හොරාකාපු විදිහට මේ පැත්තේ ඉන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ දූෂණයෙන් තොරව මේ රට පාලනය කරද්දී මඩ ගහලා මේ දූෂණයෙන් මේ රට පාලනය කරනවා කියලා කියන්න හදන්නේ. ඒ නිසා පොන්නම්බල මැතිතුමත් එක්කම එකග වෙනවා අයිතුමා කියපු කාරණා කරනවක් ගැන. හැබැයි හැම කාරණයක් ගැන මට අනුමතය කරන්න බෑ. අපි කිසිසේත්ම ප්‍රශ්න ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම විපක්ෂය දැනගන්න ඕනේ කථානායකතුමාට ගහන්න එනවා නම්. ඒකට අපිට ඉඩ දෙන්න විදියක් නැහැ. මනුෂ්‍ය නායකකාර මහත්මයා ඊයේ එතුමගේ වෙලාව සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණා නම් එතුමා මෙතන නැකිටලා එතුමාට තිබුණා රීති අනුව කතා කරන්න. එතුමා එහෙම කතා කරුවේ නැහැ. එතුමා සීට් එකෙන් නැකිටලා ගිහිල්ලා කථානායකතුමාට ගාවට ගිහිල්ලා අපි දැක්ක එතුමා බෝඩ් එකක් ගහන ගියා නම් මම මේ හොඳින් කතා කරන්න යන්න කියලා අපිට දැනගන්න තිබුණා. අපි කොහොමද දන්නේ? එතුමා කෙලිම පහර දෙන්න තමයි ආවේ කථානායකතුමාට. ඒ නිසා ප්‍රශ්නය තියෙනවා. කථානායකතුමාව අපි ආරක්ෂක කරගත්තා. රජය ආරක්ෂක කරගත්තා. හැබැයි එහෙම නැතුව අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේක ඇතුලේ පහර දෙන්න හරි අපිට එහෙම අවශ්‍ය නැහැ. අපිට ඇති වෙන්න බලය තියෙන පාර්ලිමේන්තුව තුල රටේ ජනතාව අපිත් එක්ක හිටගෙන තියෙනවා. 69 ලක්ෂයක් අපිට ඡන්දේ දීලා ඒ නිසා අපිට අනවශ්‍ය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ ගෙදර ඉන්න තාත්තා ගැන කතා කරලා ත්‍රස්තවාදී බෝම්බ එකට තුවාල ලැබලා මහින්ද විජේසේකර මැතිතුමා මේ අපි දන්නවා බොහොම අසනීපෙන් ඉන්නේ අවුරුදු ගාණක්. ඒකේ දුක තියෙන්නේ දරුවන්ට. වෙන කාටවත් දුකක් ඇති වෙන්නේ නැහැ. එතකොට එහෙම තමන්ගේ තාත්තා ගැන කියද්දි විපක්ෂයේ මන්ත්‍රීවරු දැනගන්න ඕනේ. දෙමව්පියන්ට අනුමාන ගරු කරන්න. දෙමව්පියන්ටත් අගෞරව කරන ගෙදර ඉන්න හැමෝටම අගෞරවය කරනවා. මේ පාර්ලිමේන්තු වර්තසාදවලට මුවා වෙලා වරගෙන. ඒ නිසා අපි ඒකට කිසිසේත් ඒක නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒක නෙමෙයි. ඒක නෙමෙයි පාර්ලිමේන්තු ක්‍රමය. හැබැයි කවුරු හරි එහෙම කරනවා නම් එතකොට පාර්ලිමේන්තුවේ නොයෙක් අවස්ථාද නොයෙක් දේවල් පාර්ලිමේන්තු ඉතිහාසෙ වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා විපක්ෂය අද පැනලා ගියා. විපක්ෂයට මුණ දෙන්න බෑ. විපක්ෂය උදේ ඇවිල්ලා කිව්වේ සම්පූර්ණ බොරු. මේ විවාදයේ 90%ක් ගත්තොත් පට්ටපල් බොරු කිව්වේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, විපක්ෂයේ මේ තිබිච්ච විවාදය ඉලකට මුණ දෙන්න බැරුව විපක්ෂයේ පැනලා ගියා කියන එකයි අපි පැහැදිලිව කියන්නේ. විපක්ෂයේ පැහැදිලිව පැනලා ගියා.
පොවෙන් සිටි ගරු අමත්තුනි.